මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. මේ සූත්‍රය මේ තථාගතයන් වහන්සේ ජේතවන විහාරයේ අනාථපිණ්ඩික ආරාමේ වැඩ වාසය කරන කාලේ ඇතිවෙච්ච භික්ෂුන් වහන්සේලායි මේ අන්‍ය වූ පරිභාජකයන් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් උඩ ඇතිවෙච්ච දෙයක් මේ මහා දුක්ඛකන්ද සූත්‍රය. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ඉතින් අනිත් පරිභාජකයන් ඉන්න ආරාමයට ගිහිල්ලා ඉතින්දී ඒ අයත් එක්ක සතුට සාකච්ඡා කළා. ඒ අය අහලා තියෙන ප්‍රශ්නයක් මේ තථාගතයන් වහන්සේ මේ කාමයේ විශේෂ දැනුම කියන එක ප්‍රකාශ කරනවා කියලා. ඒ කියන්නේ කාමානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති කියලා කියනවා. ඒ කියන්නේ විශේෂයෙන් දැනීම. ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ ෆුල් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක. ඒක නිවැරදිම දන්න බව කියන එක. එතකොට ඒ අයත් ඒ නිවැරදිම දැනීම ඒගොල්ලොත් ප්‍රකාශ කරනවා කියලා. ඒ වගේම තථාගතයන් වහන්සේ මේ රූපයේ සම්පූර්ණ විශේෂ දැනුම ප්‍රකාශ කරනවා. අපිත් රූපයේ විශේෂයෙන් දැනුම අපි ප්‍රකාශ කරනවා කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ වේදනාවේ විශේෂ දැනුම ප්‍රකාශ කරනවා. අපිත් ඒ විශේෂ දැනුම ප්‍රකාශ කරනවා කියලා. අපි දෙගොල්ලෝ අතර තියෙන වෙනස මොකක්ද කියලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ දෙයට ඒක සතුටු වෙන්නේ නැහැ. පිළිගත්තෙත් නැහැ. මේ ඒ වගේම පිළිගෙව් කරෙත් නැහැ. ඒක නොපිළිගෙන ඒ අයට මුකුත් කියන්නේ නැතුව ඒ අය බුදු හාමුදුරන්ගෙන් දැනගන්නවයි කියලා ඒගොල්ලෝ ආසනෙන් නැගිටලා ගියා. ඉතින් පස්සේ තථාගතයන් වහන්සේ මුණ ගැහුණාම මේ සිදුවිච්ච සිදුවීම තථාගතයන් වහන්සේට ප්‍රකාශ කළා. භික්ෂුන් වහන්සේලා මෙහෙම ප්‍රකාශ කරලා කරාම බුදු හාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි මෙසේ කියන්නා වූ මේ අන්‍ය පරිභාජකයන්ට මේ විදිහට කිව යුතුය කියලා. ඇවත්නි, කාමයන්ගේ ආස්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? එතකොට ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන තුන කාමය සම්බන්ධය. ඒ වගේම රූපය සම්බන්ධයෙන් ආස්වාදය, ආදීනවය, නිස්සරණය මොකක්ද කියලා මේ අයගෙන් අහන්නේ කියලා. ඊළඟට වේදනාවේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය කුමක්ද කියලා ආපහු ඒ අයගෙන් අහන්නේ. මෙහෙම ඇව්වහම මේ අය වෙහෙසටපත් වෙනවා මිසක් ඒ අයට මේකට පිළිතුරක් දෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේකට පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්නේ එක්ක තථාගතයන් වහන්සේ වෙන්න ඕන, එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගෙන් අහලා දැනගත්ත ශ්‍රාවකෙක් වෙන්න ඕන. ඒ අරින්න මේ මිනිස්යන් දෙවියන් අතර මේ මරුන් සහිත බමුන් සහිත ලෝකේ මේ ප්‍රජාවේ මේ කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේ දන්නේ නැහැ කියලා මේකට පිළිතුරු දෙන්න පුළුවන් කෙනෙක් මේ අය අරින්නේ. එතකොට තථාගතයන් වහන්සේ විස්තර කරනවා මේ කාමී ආස්වාදය මොකක්ද කියන එක. එතකොට මහණෙනි, මේ කාම ගුණ පහක් තියෙනවා. පංචීමා භික්කවේ කාම ගුණා කියලා. කවර පහක්ද? මේ අපේ ඇහෙන් චක්කු විඥාණයෙන් දත විත්ත මේ ඉෂ්ඨකාන්ත මන වඩන ප්‍රිය රූප. රාගෙ ඉදීමට කරුණු වෙන රූපයක්. ඒ වගේම මේ අපේ කනට ඇහෙන ඒ වගේ මේ සත්‍යයන් තියෙනවා. ප්‍රිය වඩන අපි සතුටු වෙන ඒ රූප සද්දයන් තියෙනවා. නාසයට අපිට දැනෙන මේ විදිහේ සුවඳවල් තියෙනවා. දිවට දැනෙන මේ විදිහේ රසවල් තියෙනවා. එතකට මේ කාය විඥානෙන් දති යුතු මේ අපේ ස්පර්ශයන් අපි දන්නවා. ඒ ස්පර්ශයන් ඒ රාගීප දීවට කරුණෝන ස්පර්ශයන්. එතකොට මෙන්න මේ ටික තමයි මේ පංචකාම ගුණ කියලා කියන්නේ. මේක කාමයේ නෙමෙයි පංචකාම ගුණ කියන්නේ. මේ පංචකාම ගුණ නිසා යම් කිසි සැපයක් සොම්නසක් උපදිනවාද? මෙන්න මේක තමයි මේ කාමයන්ගේ ආස්වාදයේ වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මතක තියාගන්න, අර නිබ්බේතික සූත්‍රයේම අපි බලන වෙලාවෙදී අපි ඉගෙන ගත්තා මේ කාමය කියලා කියන්නේ මේ අර ඒ වස්තුන් නෙමෙයි. ඒ වස්තුන් සම්බන්ධයෙන් අපි සිතනවා. ඒ සංකප්ප රාගේ සංකප්ප රාගෝ පුරිස කාමෝ කියන මේ සංකප්පේ තමයි රාගය තියෙන්නේ. අර වස්තුවක් රූපයක් තියෙනවා. ඒක මනවඩනා වූ රූපයක්. ඒ රූපය සම්බන්ධයෙන් අපි හිතනවා, කල්පනා කරනවා. ඒ කල්පනා කිරීමේදී ඒ චිත්තේ අපිට ඇති වෙනවා මේ රාගයක්. අන්න ඒක තමයි මේ කාමය කියලා කියන්නේ. දැන් මෙන්න මේ කාමයේ නිසා මේ පංචකාම ගුණ නිසා අපිට සැපයක් තියෙනවා යම් කිසි. මේ සැපයක් සොම්නසක් කියලා කියන්නේ මේ ඇත්තෙන්ම කියනවනම් මේක මේ අපේ මනසෙන් හදන දෙයක්. අපි කලින් පුරුද්ද අනුව හදන දෙයක්. මේ හැදීම හේතු කොටගෙන අපිට ආස්වාදයක් දැනෙනවා. මේක මගීය කියලා හැඟීමක් ඇති වෙනවා. ඒක නිසා සුඛයි කියලා හැඟීමක් ඇති වෙනවා. මේ සංඥාවන් නිසා අපිට මේ චේතනාවන් නැති වෙන මේ විදිහේ විඥාණි අපි කැමති වූ විඥානයක් දැන් හැදිලා තියෙනවා. ඉතින් මේක නිසා තමයි අපි මේ ආස්වාදයේ වශයෙන් පෙන්වන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ මේ කාමයන්ගේ ආදීනවය කියන එක දේශනා කරනවා. එතකොට මෙතෙන්දි බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මේ පුත්‍රය කුල පුත්‍රය මේ ශිල්පයන් හස්ත මුද්‍රාවෙන් එක එක ආදී ඒ කියන්නේ රේඛා ශාස්ත්‍ර කියලා ගණනය කිරීම ඒවා කම්පියුටින් වගේ දේවල් ඒ මොනහරි සීසෑමෙන් වෙළඳාමින් රජ්ජරුවන්ට සේවය කරලා හරි කොහොම හරි මේ පුද්ගලයා මේ සීතලෙන් පෙළෙනවා උෂ්ණයෙන් පෙළෙනවා මැසි මදුරුවන්ගෙන් පෙළෙනවා අවුවෙන් පෙළෙනවා පිපාසාවෙන් පෙළෙනවා මේ විදිහට මේ ජීවිකාව කරගෙන යන්න. එතකොට දැන් බලන්න මේwidetilde පෙන්නනෝ තථාගතයන් වහන්සේ මේ කාමයේ නිසා තමයි අපිට මේ සීතල උෂ්ණයේ කියන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ කාමයේ නිසාමයි. අපි මේ අද මේ වගේ රටවල් වල ඉඳගෙන හෝ ලරස්නේ රටවල් වල ඉඳගෙන හරි අපි මේවා කරන්නේ මේ කාමයේ හේතු කොටගෙන. දැන් කාමයන් නොවුනනම් මේ වගේ දුකක් විඳින්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ ශරීර ලබන්නේ නැහැ. මේ වගේ වේදනාවන් විඳින්නේ නැහැ. එතකොට මේ විදිහට දැන් මදුරුව කන්නේත් අපිට මේ ශරීරයක් තියෙනවා. මේ ශරීරයේ කාමයේ නිසා අපි මේ ලෝකෝල ඉපදිනවා. මේ ලෝකේ ඉපදුනහම මේ මදුරුවව අපේ මේ ශරීරයෙන් මේ ලී ගැනීම, ඒ ආදී දේවල් කරනවා. අපි පිපාසාව තියෙනවා අපිට. මැරෙනවා. මැරමින් ජීවිකාව කරනවා. ඒ තරම් තියෙනවනේ මැරි රස්සාව කරන අවස්ථාව. එතකොට මේ වගේ උපද්දව දුක් රස ගොඩාක් තියෙන්නේ මේ කාමයේ මුල් කරගෙන. කාමයේ හේතු කොටගෙන. කාමයේ හේතුවෙන්මයි මේක වෙලා තියෙන. හොඳට කල්පනා කරලා බලන්න මෙච්චර මහන්සි වෙලා නේද රස්සාවල් කරන්නේ මොකටද මේක කරන්නේ කියලා. අන්තිමට වෙන්නේ මේ ආහාර ටිකක් හොයාගන්නයි මේ තරම් දඟලන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙසේ මේ පුද්ගලයා මේ උත්තාන වීර්යයෙන් මහන්සි වෙලා වෑයම් කරමින් මේ විදියට කරනකොට මේ භෝගය ඉපදෙන්නේ නැත්තම් ඒකාන්තයෙන් මගේ උත්සාහය හිස්විය. මගේ ව්‍යායාමයේ නිෂ්ඵලයි කියලා ශෝක කරනවා. දැන් මතක ඇති මේ ඕස්ට්‍රේලියාවේ නම් අර ෆාමර්ස්ලා වගා කරාට වතුර නැතුව ඒ අය කොච්චරනම් දුකක් වින්දාද මේ ණය වෙලා එහෙම කොයිතරම් ප්‍රශ්නයක් තිබුණාද මේ මොනක්වත් වැවෙන්න මේව වෙන්නේ නැතුව මේ වතුර නැති වෙලා. එතකොට ඒ විදිහට මේ වැළපෙනවා මේව ලැබෙන්නේ නැත්තම්. ඒ වගේම තමයි මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා දැන් මේ විදිහට මේ දේවල් මහන්සියලා මේවා හොයනකොට මේවා ලැබෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා හරීම මේ වේසකටපත් වෙනවා දුකකටපත් වෙනවා මට මේ විදිහට මේ නැහැ නේද කියන එක. එතකොට මෙතින්දි කියනවා මේ සෝචති කිලමති පරිදේවිත උරත්තා ලිංගං කන්දති කියලා මේ වගේ මේ ගහ ගන්නවා පපුවට ගහ ගන්නවා. අද කාලෙත් මේ මිනිස්සු රස්සාවල් කරනකොට මේ සල්ලි හම්බ වෙන්නේ නැත්තම් සල්ලි මදී කියලා මේ ගාන අන්තිවට යනවා මේ ගාන මදී කියලා කොයිතරම් දුකකටපත් වෙනවද. අන්න ඒ වගේ තමයි මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ කාමයේ හේතු කොටගෙන මේ වගේ මහා විශාල දුකක් වෙනවායි කියලා. මේක හොඳට හිතන්න. මම නම් මේ මං හිතන්නේ අවුරුදු 12කට විතර ඉස්සර මම මේ සූත්‍ර දේශනාව කියපු වෙලාව මම හරියට මේක ගැන කල්පනා කළා. මේකම නේද අපිට වෙලා තියෙන්නේ කියලා. හරි දුකක් අපි මේ විඳිනවා නේද මේ විදිහට කියලා. පොඩි කාලේ බලන්න කොයි තරම් දුකක් වින්දාද කියලා. මේ විදිහට මේ දේවල් හොයාගන්න උත්සාහ කරන්නේ. ලංකාවේ ඉන්න මිනිස්සු ගා මේ විදිහට මහන්සි වෙනවා දුක් වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයෙක් මේ විදිහට වීර්යය කරලා කොහොමහරි මහන්සි වෙලා මේ විදිහට ගත්තාම ඒ පුද්ගලයාට දැන් භෝගයන් ඇවිල්ලා තියෙනවා ඇති වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ මුදල් හම්බෙලා තියෙනකොට මේක දැන් ඊළඟට කල්පනා කරනවා අනේ මේක මේ රජෝරු ගණීද නැත්නම් හොරු ගණීද ගින්නෙන් පිච්චිලා යයිද දියෙන් නැති වේද මේ ගඟ ගලාගෙන ඇවිල්ලා ඒ විදිහට. එහෙම නැත්නම් මේ තමන්ගේ දූ පුත්තෝ ඉන්නවා මේ අය අප්‍රියයි. ඒ කියන්නේ මේ අය මේ තමන් දෙන්න කැමති නැති දූ පුත්තෝ ඉන්නවා. මොකද අම්මා තාත්තා ගැන බලන්නේ නැති තත්ත්වයයි ඉන්නවනේ. එතකොට මේ අය ගණීද කියලාත් එහෙම කල්පනාවක් තියෙනවා. එතකොට මේ භෝගයන්ගේ ආරක්ෂාව කරගන්න හේතු කොටගෙන අධික වූ දුක් දුම්නස් මේ පුද්ගලයා විඳිනවා. අධික වූ දුක් දුම්නස් විඳිනවා. මේක මේ ආරක්ෂා කරගන්න මේ විදිහට මේ කරගන්න බැලුවා. එහෙම වෙනවා නේද කියන එක කල්පනා කරන්න. මේ තරම් දුකක් අපි මේ තියෙන සල්ලි නිසා ගෙවල් වල අපි මේ දොරවල් ලිබ්බ දාලා මෙහෙම කරගෙන අගුල් දාලා මහන්සි වෙලා තියෙන සල්ලි එහෙම පරිස්සම් කරගෙන කොච්චර නම් මහන්සියක් වෙනවද කියලා ලංකාවේ බලන්න කොයි තරම් මිනිස්සු මේ තාප්ප උසට ගහගෙන කොයි තරමක් මේ දෙයක් කරනවද කියලා ඒව ආරක්ෂා කරන් හරි බයෙන් ඉන්නේ. එතකොට මේ විදිහේ බයක්කුත් මේක නිසා ඇතිවෙනව නේද? මේක කල්පනා කරන්න ඕනේ. මේක බැරි වෙලාවත් මේ විදිහට එහෙම කවුරු හරි ගත්තද හරියට වතුරෙන් හරි ගහගෙන ගියාද සුනාමි එකක් හරි ඇවිල්ලා එහෙම දෙයක් වුණාද මෙතෙන්දි මෙයා කල්පනා කරනවා යම මට වීද එයා අපට නැති විය කියලා. එහෙම දුකක් තියෙනවා. හොඳට හිතලා බලන්න එහෙම වෙනවා නේද කියලා. මට මෙහෙම මේ විදිහේ දේවල් තිබිලා තමයි අපිට මොකක් හරි තිබුණා ඒක අපිට නැති වෙලා ගියා නේද කියලා. මේක නිකන් ශෝකය ඇති වෙනවා. මේ ශෝකය කියන එක තරියම කුසල්ලයක් වශයෙන් සඳහන් කරන්නේ හරි විශාලයි. ශෝකය කියන එක වැදුනහම ශෝක සල්ලේ වැදුනහම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක සූත්‍ර දේශනාවක බමුණ මම අතීතයේ වූ දෙයක් කියමි. එක කාන්තාවකදී මව නැති වුණායි කියලා. මේ මව නැති වුණාම මේ පුද්ගලයා මේ තනින් තැනට ගිහිල්ලා අහනවලු මගේ අම්මා දැක්කද කියලා. මේ තරම් දරුණු මේ ශෝක සල්ලේ වැදුනහම හිතාගන්න බෑ. මම මේක ඇත්තටම දැකලත් තියෙනවා එහෙම පුද්ගලයන්ට වෙලා තියෙනවා. මරුණයි කියලා කිව්වට පිළිගන්නේ නෑ. අන්න ඒ තත්ත්වේ තියෙන පෙලක්කාගේ අම්මා මරුණාම ඒ තත්ත්වයටපත් වෙනවා. මෙතෙන්දිත් මේ සම්පූර්ණයෙන් ඉතින් මේ පපුය අත ගහගෙන අඬමින් වැළපෙන තත්ත්වෙට මුලා බවට සිහි මුලා බවට පත් වෙනවා. මේකත් මේ කාමයෙන්ගේ ආදීනමේ තමාන් විසින්ම දැක්ක යුතු මේ දුක්රස් කාමයේ හේතු කොටගෙන කාමයේ මුල් කරගෙන ඇති වෙච්ච මේ දේ තමයි මේ දුක්ඛේ මේ කතාව. ඒකෝට මේක කාමයෙන්ගේ හේතුවෙමයි මේක සිද්ධ වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා නැවතත් අනේකක් වෙයි මහණෙනි කාමයන් හේතු කොටගෙන කාමයන් මුල් කාරණේ කොටගෙන කාමයන් කරුණ කොටගෙන කාමයන්ගේ හේතුවෙන් රජ්ජුරු සමග විවාද කරනවලු. එතකොට මේ අර ඒ කාලේ හිටියානේ අර මේ එක එක වර්ගේ. එතකොට බමුණෝ ඒ වගේ. එතකොට මේ එක එක අය. එතකොට මේ ගෘහපතියෝ බමුණෝ ගෘහපතියෝ ඒ අය වාද විවාද කරගන්නවා. මව පුතා සමග වාද කරනවා. පුතා මව සමග වාද කරනවා. පියාද පුතා සමග වාද කරනවා. පුතාද පියා සමග වාද කරනවා. විවාද කරනවා. බලන්න මේකත් එහෙම ගෙදර ගෙවල් වල වෙනව නේද කියලා. මේ විදිහේ රණ්ඩු සරුවල් මේ විදිහට දේවල් වෙනව නේද කියලා. බලන්න හොඳට කල්පනා කරලා එහෙම වෙනකොට මේවා කාමය හේතු කොටගෙනද මේක උනේ කියලා. හොඳට හිතර බැලුවහම පේනවා. මේ කාමය හේතු කොටගෙන තමයි මේ යම් ආකාරයකට මේ දේවල් මේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. සහෝදරයා සහෝදරියත් එක්ක මේ ඉඩම් වලට රණ්ඩු වෙන්නේ. සහෝදරිය සමග වාදේ කරගන්නේ. එතකොට මේ අතින් පහර දෙනවා මේ ගල් කැටවලින් මේ විදිහට කරලා මේ මරණයට පවා පැමිණෙන මරණ දුකට පැමිණෙන. එතකොට මේකත් මේ කාමයෙන්ගේ ආදීනමයි. කාමයේ හේතු කොටගෙන කාමයේ මුල් කරගෙන තමයි මේකත් ඇති වෙලා තියෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා නැවතත් අනෙකක් වේ මහණෙනි කාමයන් හේතු කොටගෙන කාමයන් මුල් කරගෙන කාමයන් හේතු කොටගෙන ඒ හේතුවෙන් ඊතලවලින් විදින කොටත් මේ පුද්ගලයෝ මේ කඩුව පළිය අරගෙන යනවලු මේ යුද්ධෙට. එහෙම නෙවෙන්නේ. එතකොට දැන් මේ ඊතල වලින් වදින කොට විදින එතකොට දැන් මෙතන තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඊතල වලින් කවුරු හරි විදින කොටත් මේ කඩුව පල්ලිය අරගෙන මේ රණබිමට ගමන් කරනවා කියලා. එතකොට මේ ඒ පුද්ගලයාට මේ ඊතල වලින් විදලා මෙයාගේ හිසත් නැති හිඳලා දානවා. මරණයටපත් වෙන මරණ මාත්‍ර දුකට පැමිණෙනවා. බලන්න යුද්ධයකට ගිහිල්ලා ඉන්නකොට මේ මිනිස්සෙකුට ඒ කඩුවෙන් ඇනලා ඒ වගේ ඊතල වලින් ඇඳලා ඒ තියෙන අවස්ථාව බලන්න යුද බිමට ගිහිල්ලා ඉන්න පුද්ගලයෙන්නේ ඒ ඉන්න මොහොතේ. එතකොට මෙයාට මේ ඊතල ඇදිලා මේ මිනිස්සයා මේ පණ අදිනවා. මරණ මාත්‍ර දුකට පැන්දිලා ඉන්නවා. මේක තමා විසින්ම දැක යුතු ගතියුතු දෙයක්. මෙන්න මෙහෙම දේ වෙනවා නේද කියන එක මේ විදිහට තමා විසින්ම කල්පනා කරන්න ඕනේ. මේ විදිහේ මේ කාමයේ හේතුයෙන්මයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ නැමුතත් අනේකක් කියමි කියලා දේශනා කරනවා. මහණෙනි මේ කාමය මුල් කරගෙන මේ ඊතල් වලින් විදිනකොට මේ හෙලි වලින් අනනකොට මේ පුද්ගලයා මේ කඩුව පළිහි ඒව අරගෙන දුනුහිය මේව බැඳගෙන මේ පනිනවා මේ පවුරුවකට. අර දැන් ওই රජවරුන්ගේ එහෙම තිනවනේ අර මාලිගාවල් වල එහෙම මේවා ඒවට පනිනවා. මේ අරෙන් ඊතල එනවා මේ පනිනවා. ඒ පනිනකොට මේගොල්ලෝ මේ උණු ගොම වාගේ දේවල් ගොම උණු කරලා වක් කරනවා මේගොල්ලන්ගේ ඇඟට. ඒවයින් ඔක්කොගෙන් පිච්චෙන එය පිච්චි පිච්චි තර යනවා. මේ තරම් මේ දුක්ඛයක් ගන්නෙ මොකටද? මේ කාමයේ හේතු කොටගෙන කාමී ආදීනෙම තමයි මෙතනක් තියෙන්නේ. මේක මෙහෙම නේද කියන එක හොඳට හිතලා බලන්න. මොකද මේ අපිත් ඔය එක එක භවයවල අපි මේ යුද්ධවලට ගිහිල්ලා තියෙනවා. මට නම් සිහි කරන්න පුළුවන් මමත් එහෙම සෝල්ජර් කෙනෙකුත් වෙලා මම හිටපු කාලයක් තියෙනවා. ඔය මේ කුබ්ලයි කාන්නේ චීනේ. ඉතින් ඒ වගේ අපි අපි මේ දුක්ඛය අපි මේ විඳලා තියෙනවා. අපි මතක නැතිකම විතරයි තියෙන්නේ. මේ වගේ මහා විශාල දුක්ඛයන් අපි විඳලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා නැවතත් අනෙකක් වෙයි. මාන්නි කාමයන් හේතු කොටගෙන කාමයන් මුල් කාරණය කරගෙන කාමයන් ආධාර කරගෙන මේ හේතුවෙන් මේ ගෙවල් පහ විඳිනවා පහරනවා. මේ විදිහට වුණාම මේ රජුරෝ මේ ගෙවල් කඩුවාම අල්ල ගන්නවා. අල්ලගෙන ඉවරලා ඉතින් මේ අයට දඬුවම් දෙනවා. ඒ කියන්නේ මෙතෙන්දි මේ කාමයන් නිසා වෙන වෙන කාන්තාවන් කරා යනවා ඒවත් කියනවා. ඊළඟට මේ කසවල් කසපහරවල් ගහනවා. වේවල් වලින් ගහනවා. අත්පහස් සෙලිනවා. බලන්න ඔය කාමයේ හැසිරීම ඒ වගේ දේවල් නිසා මේ පුද්ගලයන් කොච්චර සිරේ වැටෙනවද කියලා. හිරේ වැටලා කොයි තරම් දුකක් විඳිනවද මද කාලේ. එතකොට මේක මේ තරම් විශාල වූ දෙයක් මේකේ තරාතිරමක් නෑ. පුද්ගලයෙකු මේ ලොකු උසස් පුද්ගලයයි කියලා අපි හිතාගෙන මනුස්සයන් කතා කරන අර ආයතනේ ලොක්ක මේ ආයතනේ ලොක්ක කියලා. ඒ අයටත් මේකමයි. ඒ අයත් ওই විදිහටම ගිහිල්ලා මේ හිරේ වැටලා මේ අධික වූ දුකක් විඳිනවා. එතකොට මෙතෙන්දි මහා විශාල මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා එක එක කරන මේ වදහිංසා ඒ හිරේට ගිය මිනිස්සයන්ට අල්ලගත්ත මිනිස්සයන්ට කරන දේවල් ඉතින් එක එක විදිහට කරලා මේ එකක් තියෙනවා මේ අන්තිමට මේ සම්මස් නහරෙම ඇඟේ ගලවලා දානවා කියලා. ඉතින් මට මතකයි මේ අපායේතු වගේ දේවල් තියෙනවා මේ අත් එහෙම මස් එහෙම මගේ ගැලෙව්වා මට මතකයි. ඒ වගේම මේ මනුස්ස ලෝකෙත් මේ රජවරු කරලා තියෙනවා මේ මස් එහෙම ගලවලා තියෙනවා. එතකොට මේකත් මේ කාමයේ හේතු කොටගෙන ඇති වෙන දේවල්. මහා විශාල විදිහට ඒක හොඳට කියවලා බලන්න ඒ තරම් දේවල් තියෙනවා. මේවා එකින් එකට බැලුවාම තමයි පෙනීවි කොයි තරම් දුකක් අපි මිඳලා තියෙනවද විඳිනවද ඉදිරියටත් විඳින්න වෙනවද අපි මේකෙන් අයින් වෙන්නේ නැත්තම් කියන එක. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තවත් කාරණයක් කියලා මේ කාමයන් හේතු කොටගෙන කාමයන් මුල් කාරණයකටගෙන මේ කයින් සිතෙන් කයින් මේ දුස්චරිත කරනවා. කයින් දුස්චරිත කළා වචනෙන් දුස්චරිත කළා සිතෙන් දුස්චරිත කළා. ඒ හේතුවෙන් මරණට පස්සේ මේ අපාය වාගේ නිරේ ඉපදෙනවා. මේකත් මේ කාමයේ ආදීනවේ. කාමයේ නිසා ඇතිවෙන කාරණේ කියලා. මේක තව ටිකක් බැලුවොත් මෙතන මේ කොහොමද මේ දුස්චරිත ඇති වෙන්නේ කියලා මහා නිදාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ වේදනාව හේතු කොටගෙන මේ අපිට ඇති වෙනවා තණ්හාව. මේ තණ්හාව ඇති වුනහම අපි පරිේශනාවක් කරනවා. ඒ කියන්නේ මේ තණ්හාව හේතු කොටගෙන අපි හොයනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගමු අපි මේ කන කෑමක්. අපි කොහේ හරි ගෙදරක ගිය වෙලාවක ඒ ගෙදරට ගියාම දැන් අපි හිතමු අපි කොතහරි ගෙදරකට යනවා. ඒ ගෙදරකට ගියාම ඒ ගෙදරක ඔන්න කෑමක් තියෙනවා මොන හරි ජාතියේ කෑමක්. අපි කවදාවත් කාලා නැති. හැබැයි ඉතින් කාලා බලුවාම මේක රසයි. රස වුණාම මොකද කරන්නේ අපි? අපි ඒ පුද්ගලයාගේ ගහම කොහෙන්ද මේක ගත්තේ කියලා නේද? එතකොට ඒ පුද්ගලයා කියනවා මෙන්න මේ සුපර් මාකට් එකෙන් මම මේක ගත්තා කියලා. එතකොට දැන් ඊළඟට Taman ගිහිල්ලා මේක හොයනවා. පරිේශනා කියලා කියන්නේ ඒකයි සීකින් මේ හොයනවා. එවුවාම අපිට ලැබෙනවා. ඉතින් සුපර් මාකට් එකේ අයිල් එකෙන් එකකින් ගිහින් ගිහලා බලුවාම ඔන්න ඒ කෑම අපිට හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ ලැබුණේ කියන්නේ මේ තාම මේ අතට තමන්ගේ අතට ගත්තා කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ ඇහැට ස්පර්ශයක් වෙලා ඒ පුද්ගලයා මේක ලැබුණා කියලා තමයි ලබති කියන්නේ. මෙහෙම වුණාට පස්සේ දැන් අපි මේ පැකට් එක අරගෙන අපි මේ විනිශ්චය කරලා බලනවා. ඒ කියන්නේ මේක තමයි ඉංග්‍රීසියෙන් කියන ඩිසිෂන් මේකින් කියලා. මේක මේ බලනවා මේකේ ඉන්ග්‍රීඩියන්ට් මොනවද තියෙන්නේ අරකද මේකද ආදී වශයෙන් මේක විනිශ්චය කරලා බලනවා. බැලුවාම ඔන්න ගැලපෙනවා. තමන්ගේ ලෙඩ රෝගවල හැටියට මේක ගැලපෙනවා. මේක බැලුවෙන් පස්සේ ඊට පස්සේ ඡන්ද රාගය කියන එක ඇති වෙනවා. ඔන්න මතක තියාගන්න විනිශ්චය හේතු කොටගෙන තමයි මේ ඡන්ද රාගය කියන එක ඇති වෙන්නේ. මේ ඡන්ද රාගය ඇති වුනහම අපි මේක තදින් අල්ල ගන්නවා. අජෝසති කියනවා මේක අල්ල ගන්නවා හුඟක්ම තදින්. මේක අල්ලගත්තට පස්සේ මේක නිසා මේ පරිග්‍රහය කියන එක ඇති වෙනවා. පරිග්‍රහෝ කියලා කියන පාලි වලින් appropriation කියලා කියනවා ඉංග්‍රීසියෙන්. සිංහල වචනේ නම් පරිග්‍රහණය කියලා කියන්නේ. මෙහෙම වුණහම මේ වස්තුව මොන හරි ආහාරය අපිට ඇති වෙනවා. මේක දැන් මට කරගන්න ඕනි කමක් තියෙනවා. මගේ කරගන්න ඕන කමක් තියෙනවා. මේකට කියනවා මේ මච්චරිය කියලා. මේ stinginess කියලා කියනවා. meanness කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් මච්චරිය කියන එක ඇති වෙනවා. මේක ඇති වුණා මෙතන මච්චරිය ඇත්තම කියනවා නම් පස්සාකාර වෙනවා. එකක් තමයි මේ ආවාස මච්චරිය. අපි දැන් මේ ගෙවල් තියෙනවානේ. ගෙවල් සම්බන්ධයෙන් ඇති වෙනවා මච්චරියක්. මගේ ගෙදර, මගේ පුටුව මේ විදිහට. ඒක මට මගේ පාවිච්චියට මේ අනිත් මිනිහගේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ පාවිච්චියට නෙමෙයි මේ මගේ පාවිච්චිය සඳහා. දැන් හාමුදුරුවන්ට නම් හාමුදුරුවන්ගේ ආවාසය ගත්තාම මේ ඒ හාමුදුරුවන්ට ඉන්න මේ අනිත් හාමුදුරුවෝ එනකොට අකමැත්තකුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ. එහෙම එහෙම කතාව දේවල් තියෙනවා සූත්‍ර පිටකේ. ඊළඟට මේ කුලය සම්බන්ධයෙන්. එතකොට දැන් මේ කුලය සම්බන්ධයෙන් මච්චරියක් කියන එක තියෙනවා. ඊළඟට මේ ලාභය දැන් අපි දන්නවනේ මේ බඩු දැන් අපි තුන් සුපර් මාකට් එකේම ඒ බඩුව අඩු කරලා තිනවා ඒ වගේ දේවල් තිනවනේ දැන් පැකට් එකයි තියෙන අනිත් කෙනෙක් ගන්නත් තිනවා එතකොට අටක් ගාලා තමන් ගන්න යන්නේ ඒ වගේ තමයි මේ ලාභ මච්චරිය කියන එක. ඊළඟට මේ වන්දනාව රෙපියුටේෂන් කියන එක මේක සම්බන්ධයෙන් මච්චරියක් තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ සම්බන්ධයෙන් මච්චරියක් තියෙනවා. මේක දැන් ඔයකනේ මේ මිනිස්සු බොහෝම මේ ධර්මයේ සම්බන්ධයෙන් එක එක ආගම් හේතු කොටගෙන මේ අනිත් අය මරන්න යන්නේ ඒ වගේ තත්ත්වයන් හිම තියෙනවා. එතකොට මේ මච්චරිය ඇති වුනහම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක නිසා මේ ආරක්කෝ කියන එක ඇති වෙනවා කියලා ආරක්ෂාව කියන එක. දැන් දැන් අපි ගත්තේ මේ ආහාරය කියන එක. ඔය ආහාරය සම්බන්ධනොත් ඉතින් ආරක්ෂා කරන්න දේවල් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් ඉතින් පුටු සෙට් එකක් එහෙම ඔන්න Tamanට වෙරින් ඕක gederedi නිකම් එකපාරටම කොහොමද ඇති වෙන්නේ කියලා. අලුතෙන් පුටු සෙට් එකක් එහෙම නම් අර හොයලා බලලා එහෙම ගෙනාවේ. අර පොඩි ළමයෙක් එහෙම පෑනක් අරගෙන එනවා නම් මේක පෑනින් ලියන්න එහෙම අන්න බලන්න කොහොමද ඇති වෙන්නේ කියලා. අර පුතාව අයින් කරලා මේ විදිහට කරන්නේ. තමන්ගේ ওই ඉඳ මෙමායි මේ විදිහට. ගෙදර කවුරු හරි බඩු කඩන්න එනවා නම් කොහොමද ඇති වෙන්නේ කියලා බලන්න ඒක හේතු කොටගෙන මේ ආවාසය ආරක්ෂා කරගන්න. මේ ආරක්ෂා කිරීම හේතු කොටගෙන තමයි මේ දුෂ්චර්යය කියනක ඇති වෙන්නේ. මේක නිසා තමයි මේ ප්‍රාණඝාත අදින්නා දාන අර තථාගතයන් වහන්සේ මේ දක්වා දේශනා කළේ මේ කයෙන් මේ දුෂ්චරිත කරමින් අර ඊතල වලින් විදින්න මරන්න ඒව ඔක්කොම ඇති වෙන්නේ මෙන්න මේ ආරක්ෂා කරන්න. ඔය යුද්ධ කරන්න තියම් කිසි හේතුවක් උඩනේ මට මේක ඕනි මේ මායිම ඕනි මේ රට ඕනි ආදී වශයෙන් බලන්න මේ හේතු උනේ කොහොමද මේක පටන් ගත්තේ මේ වේදනාවෙන් ඇතිවෙච්ච තණ්හාව. ඉතින් අපි ඒක හොයන්න ගත්ත පරේසනාවෙන් ලැබුණා. ලැබුණාන් පස්සේ විනිශ්චය කරා. විනිශ්චයෙන් පස්සේ තමයි අපිට මේ චන්ද රාගය කියන එක ඇති වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක අල්ලගෙන අපි මොහොම තදින් ගිහිල්ලා මේක තමන්ටම කරගෙන මච්චරියක් ඇති වෙලා ස්ටින්ජිනස් එකක් ඇති වෙලා ඒක ආරක්ෂා කරන්න ගිහිල්ලා තමයි මේ දුෂ්චරිතය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ දුෂ්චරිතය ඇති වුණාට පස්සේ ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද්ද? මේ අපාය ඉපදීම, තිරිසන් ලෝකෙ ඉපදීම ආදී වගේ දේ තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මෙහෙම වුණාට පස්සේ ඉතින් මේ හේතු වෙලා තින්නේ මේ කාමයේ නිසාම කාමයේ ආදීනෙම තමයි මෙතන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට ඇති වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාමයන්ගේ නිස්සරණය කවරේද? මහණෙනි යම් මේ කාමයන්ගේ චන්දරාග විනීක් චන්දරාග ප්‍රහාණයක් වේද මේක තමයි කාමයන්ගේ නිස්සරණය කියලා. කියන්නේ මේ කියන්නේ මේක control of desire and lust කියන එක තමයි මේ අපි ආමරාගේ චන්දරාග විනීක් කියලා කියන්නේ. ප්‍රහාණය කියලා කියන්නේ මේකට තියෙන මේ දේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න අපි ඔය උත්සාහ කරන්න ඕනි, ඒ අයින් කරන්න ඕනි. මේක තමයි නිස්සාරණේ. මේක ඇර වෙන කිසිම දෙයක් නැත්තේ. කාමයේ තියාගෙන කාමයන්ගේ නිස්සාරණයක් කරගන්න බැරි වෙනවා. එතකොට දැන් අපි මේ දක්වා බැලුවා කාමයේ ආස්වාදේ ආදීනවය එනකට නිස්සාරණේ කියන තුන. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදේ ආස්වාද වශයෙන්ද ආදීනවේ ආදීනව වශයෙන්ද නිස්සාරණේ නිස්සාරණේ වශයෙන්ද තතුසේ නොදනිද්ද ඔහු ඒකාන්තයෙන්ම තමා කාමයේ දැනගන්නවායි පිරිසුදු දැනගන්නවායි කියලා ඒ ගැන පිළිවෙත දෙයක් එයාට අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ වගේම වෙන පුද්ගලයෙකුට මේක අවබෝධ කරලා දෙනවයි කියලා සමාදම් කරනවයි කියලා එහෙම දෙයක් මේක විද්‍යාමාන වෙන්නේ නැති කියලා. ඉතින් Taman දන්නේ නැත්නම් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් කමක් නැහැ නේ. හරියට මඩේ එරිලා තව කෙනෙක්ව මඩෙන් ගොඩ ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේ තමයි මේක Taman දන්නේ නැත්නම් මේක කෙනෙකුට කියලා දෙන්න බෑ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි මහාන කෙනෙක් වේවා බමුණු කෙනෙක් වේවා මේ කාමයෙන්ගේ ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ඊළඟට ආදීනමේ ආදීනයේ වශයෙන් නිස්සරණේ නිස්සරණේ වශයෙන් කෙනෙක් මේ යථාභූතෝ දැනගන්නවද සත්‍ය වශයෙන්ම දැනගන්නවද අන්න ඒ පුද්ගලයා මේට පුළුවන් කියලා ඒ තමනුත් එකෙන් ගයින් වෙන්න අනිත් අයවත් මේකෙන් අයින් කරගන්න මේ කාරණේ විද්‍යාමාන වෙනවායි කියලා. මහණෙනි රූප ඊළඟට තථාගතයන් වහන්සේ දැන් රූපය දැන් අපි මේ දක්වා බැලුවේ කාමයේ කාමයේ ආස්වාදයේ ආදීනමේ නිස්සරණේ කියන තුන. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ සම්බන්ධයෙන්. රූපයන්ගේ ආස්වාදය කවරේද? මහණෙනි 15 හැවිරිදි හෝ 16 හැවිරිදි වූ කාන්තාවක් ගන්නවා. ඊටම උසත් නැහැ, මිටිත් නැහැ, කෙට්ටුත් නැහැ, මහතත් නැහැ, කළුත් නැහැ, සුදුත් නැහැ. අන්‍ය ජාති පුද්ගලෙ බලන තථාගතයන් වහන්සේ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ වගේ පුද්ගලෙක් තමයි මේ ලස්සන පුද්ගලෙක් හැටියට. එතකොට මේ වාගේ කාන්තාවක් වෙද්ද මේ කාන්තාවගේ මේ ශරීර වර්ණය යහපත් වේද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා විෂ්ණු වහන්සේට. වහන්සේ එසේම මහණෙනි යහපත් පැහැය නිසා සැපයක් සොම්නසක් උපදීද? මේ රූපයන්ගේ ආස්වාද. ඇත්තම කියනොත් මම නම් මේ සූත්‍ර දේශනාව කියවනකම් දැනගෙන හිටියේ නැහැ මෙහිම දෙයක් මේ අපිට ඇති මේ වර්ණය නිසායි කියලා. බලන්න මේ සූත්‍රයේ තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ වර්ණය නිසායි මෙන්න මේ ප්‍රශ්නේ අපිට ඇති වෙන්නේ පළවෙනිම කියලා. එතකොට මේක නිසා මේ යම්කිසි සැපක් සොම්නසක් උපදිනවද? මෙන්න මේක තමයි මේ රූපේ ආස්වාදේ. බලන්න හරි සුළු දෙයක් මේ අපි අල්ලගෙන ඉන්නේ වර්ණයක්. මහණෙනි පොඩක් හිතලා බලන්න, ඒක හරි වටිනවා ඔබ හිතලා බලන එක. මහණෙනි රූපයන්ගේ ආදීනමය කවරේද? මහණෙනි මෙහි පසු කාලෙක ඉපදීමෙන් 80 හැවිරිදි වූ 90 හැවිරිදි වූ 100ක් වයසදී මේ කාන්තාව ඊට පස්සේ මේ වක ගෙහිලා අර හැරමිටියක් අරගෙන වෙවුල රෝගී තත්ත්වේ මේ ගමන් කරනවා. එතකොට මේ පුද්ගලයාගේ මේ ඇඟ රැලි වැටිලා දත් වැටිලා මේ විදිහට තියෙන පුද්ගලයා මේ නැගණිය දක්නේ වේද? මහණෙනි කිමයි? කිමයි කුමක් කියලා හිතනවද? ඒ අර සුබු වර්ණයක් වේද? ඒ අතුරු දහන් වේද? ආදීන මේ පහළ වේද කියලා. වහන්සේ එසේ. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක තමයි මේ රූපේ ආදීනමය කියලා කියන්නේ. ඊළඟට මේ පුද්ගලයා රෝගී තත්ත්වයේ ඇති වෙලා දැඩිව ගිලම් බවට ඇති වෙලා මේ තමන් මේකේ මල මුත්‍රාවල තමන්ගේ ඇඟේම ගෑවිලා ඇලිලා ඉන්නේ. අපි දකින්නවනේ මේ පුද්ගලයා හරියට දකින්නවා. ලංකාවේ ගියාම නම් හොඳට දකින්න පුළුවන් මේ රටවල වල ඒ විදිහේ තියෙනවා. එතකොට මේ පුද්ගලයා නැගිටවන්නේ අනිත් අය අල්ලගෙන නැගිටින්න ඕන. ඒකට මේ නැගණිය දැක්කහම අර කලින් සුබු වර්ණයක් වුණා තිබුණාද? ඒක අතුරුදහන් වෙලා ආදීනෙ පහළ වුණාද කියලා අහනවා. වහන්සේ එසේය. මහණෙනි මේ රූපයන්ගේ ආදීනෙ කියලා කියනවා. නැවත දාන එකක් වෙයි. මහණෙනි මැරි එක දවසක් ගියා වූ. ඔය මැරි දවස් දෙකක් ගිහිල්ලා නිල් පාට ගත වෙලා මේ හර ඇඟින් සැරව ගලනවා. අන්නේ ඒ වගේ මලසිරුරක්. ඒ මලසිරුරක් බවට මේ නැගණිය මේපත් වෙලා. එතකොට මෙතෙන්දිත් අර වර්ණයක් තිබුණාත් ඒක දැන් අතුරුදහන් වෙලා නේද කියලා. අල්ලා මේක හොඳට හිතේ මවා ගන්න මේ අවස්ථාව. දැන් අර මුලින් හොඳ ලස්සන කෙනෙක්ව කල්පනා කරලා පස්සේ මේ தත්ත්වයටපත් වෙලා මේ මලසිරුරක් බවටපත් වෙලා කියන එක මේ විදිහට කල්පනා කරන්න මේ සරව ගන්නකොට අර මුලින් තිබිච්ච දේ ඒ ආස්වාදය එක තියනවද? දැන් තියෙන ආදීනමය මේ පහළ වෙලා නේද කියන එක බලන්න. එතකොට මේක තමයි මේ පළවෙනි මනසිරුව. මනසිරුව නමයක් සම්බන්ධයෙන් මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. නැවතද අනිකක් වේ. මහණෙනි මේ කවුඩම් විසින් මේ සත්තු විසින් කන උකුස්සෝ මනසිරුවක් ගිහින් දැම්මහම ඒ මනසිරුර එක එක සත්වයන් විසින් කනවා. බල්ලා ඒ වාගේ සත්තු කන. එහෙම කාලා තියෙන මනසිරුරක්. ඒ මලසිරුරක් දැක්කහම ආර්තනද්දි බලනවා මෙයාගේ මේ අර සුබ වෙච්ච වර්ණයක් තියෙනද මේක දැන් පහළ වෙලා නේද කියලා. එතකොට හොඳට පෙනීවි මේ මස් ගැලවිලා ගිහිල්ලා තියෙනකොට මේ තනින් තන ඇදලා තියෙනකොට අර කලින් තිබුණා නම් අන්කිසි ලස්සනක් කියලා දෙයක් දැන් තියෙනවද කියන එක හොඳට බලන්න. එතකොට මේක තමයි මේ රූපේ ආදීනම. ඊළඟට තථාගතයන් වහන්සේ ඊළඟ මලසිරුර ගැන දේශනා කරනවා. නැහැතත් අනිකක් වේ. මහණෙනි ඇට සැකිල්ලා දැන් මස්ලේ මාසුයි ලේ තියෙන ඇට සැකිල්ලක්. නහර වලින් බැඳිලා තියෙන ඇට සැකිල්ලක්. ඒතර මෙන්න මේ ඇට සැකිල්ල ඊළඟ මලසිරුර. ඊළඟට ඒ ඇට සැකිල්ලම හිතන්න මස් නැහැ. ලේ විතරයි තැවිලා තියෙන්නේ. නහර වලින් බැඳිලා තියෙන ඇට ලේ තැවිච්ච මලසිරුර. ඊළඟට මේ ඇට සැකිල්ල විතරක් තියෙනවා. ඒ කියන්නේ මසුත් නැහැ, ලේත් නැති මලසිරුර. ඒක තමයි පස්වෙනි මලසිරුර වෙන්නේ. ඊළඟට මේ ඇට සැකිලි ඇට එක එක තැන්වල විසිරෙනවා. මේ අත්වල ඇට එක තැනක, කකුලේ ඇට තව තැනක මේ විදිහට විසිරිච්ච මලසිරුර. ඊළඟට මේ සම්පූර්ණ මේ විදිහට තැන් තැන්වල ගැලවිලා තියෙන මලසිරුර. එතකොට දැන් මේ විදිහට දැන් මේ මලසිරුර දැන් ඇට ටික සම්පූර්ණයෙන් එහාට මෙහාට ගිහිල්ලා ඊළඟට මේක සුදු පාටට. දැන් අපි ටිකක් යනකොට මේ මලසිරුර සුදු බවටපත් වෙනවා. සුදු බවටපත් වුණාම අවුව නිසා ඒ වගේ දේ නිසා මේ සුදු බවටපත් වෙනවා. අන්න ඒ වගේ සුදු පාට ඇට සැකිල්ල ඇට ගොඩක්. ඊළඟට ඔය ඇට ටික අවුරුදු ගණනාවක් ඉක්ම ගියා මලසිරුර. ඒක තමයි මේ අටවෙනි එක. ඊළඟට මේ ඇට ටික ඔහොම ගිහිල්ලා කුඩු බවට පත් වෙනවා. ඒ කුඩු බවට පත් වෙච්ච මනසිරුල. දැන් මේ ආකාරයට දැන් මනසිරුල අපි 9ක් දෙකියුවා. ඒ 9ේ දැන් බැලුවහම අපිට පේනවා කලින් යම් කිසි වර්ණයක් තිබුණාද ඒ වර්ණේ සම්පූර්ණයෙන් පහ වෙලා ගිහිල්ලා දැන් නිකන් කුඩු බවට පත් වෙච්ච තත්ත්වයට තියෙන්නේ කියලා. ඒකට මේක තමයි මේ රූපේ ආදීනවේ කියන්නේ. ඊළඟට මහණෙනි රූපයන්ගේ නිස්සාරණය කුමක්ද කියලා අහනවා. මහණෙනි රූපයන්ගේ යම් චන්දරාග විනී චන්දරාග ප්‍රහාණයක් වේද මේ රූපයන්ගේ නිස්සාරණය කියලා දේශනා කරනවා. මතකද අපි ඉස්සෙල්ලා ටිකකට ඉස්සෙල්ලා සාකච්ඡා කරා මේ වේදනාව හේතු කොටගෙන තණ්හාව ඇති වෙලා ඒ තණ්හාව ඇති වෙනකොට අපි චන්දරාගේ මේ විදිහට අර විනිශ්චය කළා ඇති වෙනවායි කියලා. එතකොට ওই වේදනාව ඇති වෙන්න හේතුව ස්පර්ශය. ඒ ස්පර්ශයේදී අපි ගත්ත මොකක් හරි කබලිකාර ආහාරයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දි තථාගතයන් වහන්සේ හොඳම උදාහරණය තමයි අර කාන්තාව. අර අවුරුදු 16ක් වෙච්ච කාන්තාවක් අරගෙන ඒ කාන්තාවගේ සම්බන්ධයෙන් මේ චන්දරාගය කියන එක ඇති වෙනවා. එතකොට ඒ රූපේ චන්දරාගය තියෙනවා. අපිට පේනවා ඊළඟට මේ වේදනාවන්ගේ චන්දරාගය තියෙනවා. අර කාමයන්ගේ චන්දරාගය තියෙනවා. එතකොට මෙතන සම්පූර්ණයෙන් ගොඩාක් දේවල් මේ විදිහට සිද්ධ වෙලා යනවා. එතකොට දැන් මේ චන්දරාගේ පහ කිරීමෙන් මේ චන්දරාගේ පහ කිරීම තමයි අපිට නිස්සාරණය. මතක තියාගන්න ඒ රූපේ චන්දරාගය ඇති වුනහම ඒ කොටස අපේ රූප උපාදානස්කන්ධය කොටසට ඇතුළත් වෙනවා. එතන වේදනා චන්දරාගයක් ඇති වෙනවනම් ඒක වේදනා උපාදානස්කන්ධයට ඇති වෙනවා. එතන මේ විදිහට තමයි අර එක එක උපාදානස්කන්ධයට මේවා ඇති වෙන්නේ. මේක පහ කිරීමෙන් තමයි මේක නැති කර ගන්න පුළුවන්. එතකොට අර දැන් මේ චන්දරාගය අපිට ඇති වෙන්නේ විනිශ්චය කිරීමෙන්. අපි මේක ගැන බලනවා, කොහෙලා බලනවා, මෙතන දිගයි, මෙතන පළලයි, මෙතන හොඳයි, අන්න ඒ දාසි වශයෙන්. අන්න ඒ කොටස නැති කිරීමෙන් තමයි මේ චන්දරාගය කියන එක අයින් කර ගන්න පුළුවන් වෙන්නේ. මහණෙනි යම්කිසි මහාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදයේ ආස්වාද වශයෙන්ද, ආදීනවේ ආදීනවේ වශයෙන්ද, නිස්සාරණේ නිස්සාරණ වශයෙන්ද, තතසේ නොදනේද, ඕ ඒකාන්තයෙන්ම තමා හරිය මේ රූපයන් පිළිසිදුව දන්නවයි කියලා කියන්න බෑ. ඒ වගේම තව කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ. ඒ පුද්ගලයා මේක මෙහෙමයි කියලා සමාදම් කිරීම කාරණේ විද්‍යාමාන නොවේ. නමුත් මේ කෙනෙක් මේ ආස්වාදයේ ආස්වාදයේ වශයෙන්, ආදීනවේ ආදීනවේ වශයෙන්, නිස්සාරණේ නිස්සාරණේ වශයෙන් දන්නවද, ඒ පුද්ගලයාට තමාටත් පුළුවන් මේකෙන් ඒ පිරිසිදු දැනගන්න, අනිත් කෙනෙකුටත් මේක කියලා දීලා සමාදම් කරවන්න එක පුළුවන් කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දැන් තුන්වෙනි කාරණයට යනවා මේ වේදනාව සම්බන්ධයෙන්. මහණනි වේදනාවන්ගේ ආස්වාදේ කවරේද? මහණනි මේ ශාසනයේ මහානතේම කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න, විතක්ක විචාර සහිත ඒ ප්‍රීතිසුඛ ඒකාගතාවය ඇති ප්‍රථම ඥාණයට පැමිණ වාසය කරනවා කියන්නේ. දැන් මෙතෙන්දී විතක්ක විචාර සහිතව ඒක වාසය කරනවා කියලා කියන්නේ දැන් මේ නෙක්ඛම්ම විතක්කය, අව්‍යාපාද විතක්කය, අවිහිංසා විතක්කය කියන මේ විතක්ක තුන තමයි අපි මෙතෙන්දී මේ විතක්ක විචාර කියලා කියන්නේ. එතකොට කාම විතක්කයන්ගෙන් අපි අයින් වෙලා මේ පවත්වන්න ඕනේ නෙක්ඛම්මය, අව්‍යාපාද, අවිහිංසා. මේ විතක්කයන් පැවැත්වීමෙන් තමයි ඒ පුද්ගලයා මේ ප්‍රථම ධානයට පැමිණලා වාසය කරන්නේ. එතකොට මේ කාමයන්ගෙන් වෙන්නේ නැටත් ඕනේ. එතකොට අර කාමයන්ගේ මේ විදිහට ආදීනව දන්නවනම් මේ කාමයන්ගේ මේ විදිහට අයින් වෙලා වාසය කරන්න පුළුවන්. එතකොට මේ කාමයෙන්ගේ වෙන් වෙලා මෙහිම අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක් ਵਿਚාර සහිතව මේකේ ප්‍රථම ධානයට වාසය කරනවාද, ඒ මොහොතදී ඒ පුද්ගලයා තමන්ට දුක පිණිස හිතන්නේ නැත්තම්, අන් අයට දුක පිණිස හිතන්නේ නැත්තම්, දෙපැත්තටම දුක පිණිස හිතන්නේ නැත්තම්, අන්නේ මේ වේදනාව තමයි තථාගතයන් වහන්සේ කියන්නේ මේ ඉහළම වේ කියන්නේ හොඳම ආස්වාදය කියන එක. කියන්නේ highest satisfaction එක කියන එකයි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. මේ වේදනාවේ ආස්වාදය මේ විදිහට මේ කාටවත් දුකක් ඇති වෙන්න දුක් පිණිස හිතන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්යට හානි කරන්න, අනිත් කෙනෙකුට හානියක් කරන්න හිතන්නේ නැහැ. තමන්ට හානි කරන්න හිතන්නේ නැහැ. ඉතින් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් කොහොමද මම ප්‍රථම ධානය ඉන්නකොට තමන්ට හානි කරන්නේ. හිතන්න බලන්න තමන් භාවනා කරගෙන ඉන්නවා. දැන් මේ ප්‍රීතිය සුඛය තියෙනවා. හැබැයි තමන්ට දැනෙවි තමන් හරියට දැන් බඩගිනි. මේ වෙහෙස තියෙනවා. එතකොට මේක අපි ඒක දිගට අපි මේ විදිහට යන්න පුළුවන්. මේකේ ශරීරය ගැන හිතන්නෙත් නැතුව ශරීරයේ වෙහෙසට පත් වෙමින් ඒව කරන්නත් හිතෙන්න පුළුවන්. එතකොට අර එහෙම හිතන අවස්ථාවක අර ඉහළම වූ ආස්වාදය නෑ. දෙකම නැති අවස්ථාවේදී දැන් අපි තුන් තව තමන්ට යම්කිසි දෙයක් කරන්නට තියෙනවා. gedaraaya wenuwin hari එතකොට මේ දේවල් ලොකුවම අපි අමාකාරයකට අයින් කරලා ගිහිලා තියෙන නමුත් අර තමන්ගේ ප්‍රීති සුඛය නිසා තමන්ට හිතෙන්න පුළුවන් මම තවත් ඉන්නවා කියලා. අන්න ඒ තත්ත්වයට පත් වෙලා ඉන්නකොට අර අනිත්‍යයට හානියක් ඒක සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී තමන්ට නෑ. මොකද අරමුණට යන අවස්ථාවේදී තමන්ට අර ඒ නිම ආසාවේ ලැබෙන්නේ නෑ. ඊළඟට තථාගතයන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා මේ දැන් ප්‍රථම ධානයෙන් දැන් එයා ඊළඟට ඉහළට යනවා ဒုတိය ධානයට යනවා. දැන් මේ අර දැන් විතක්ක ਵਿਚාරයේ තිබුණානේ මුල් විතක්ක ਵਿਚාරේ පවත්වලා දැන් ඊය පස්සේ එයාට විතක්ක ਵਿਚාරයෙන් සහිත රහිතව එයාට පුළුවන් ප්‍රීතිය ඇතුව පවත්වන්න. ඊට මේ ප්‍රීතිය දිගට අපේ මේ ශාරීරිය පවතිනකොට ඉතින් මේක ගැනත් මහා කරදරයක් බවට පත් වෙනවා මේ ප්‍රීතියයි කියන එක. නැති කෙනාට මේක හරිය වටිනවා. ලැබුණාට පස්සේ Tamanට පේනවා මේක මේ වතුර ගලනවා වගේ මේ ප්‍රීතිය ගලන්න ගත්තාම මේකත් අර තමන්ගේ භාවනාවට සමාධියට කරදරයක් වඩ පත් වෙනවා. එතකොට ඒකට ඒ නිසා යාට විරාගයක් ඇති වෙනවා. ප්‍රීතියත් විරාගා කියලා කියනවා. ඒ ප්‍රීතියන්ගේ විරාගය ඇති වෙලා එතකොට ඊයන්ට එයා කැමති වෙනවා අර සුඛය. ප්‍රීතියයි තියෙන අවස්ථාවේදී සුඛයක් තියෙනවා. අර ප්‍රීතිය නැතුව මේ සුඛය ඇතුව ඉන්න තුන්වෙනි ධානයට යනවා. තුන්වෙනි ධානයට ගියාට පස්සේ තුන්වෙනි ධානයේදී තමන්ට සුඛය පවතිනවා. මේ සුඛයට අපි ඉන්ඩිෆරන්ට් වෙනවා නම් අපි කියන්නේ මේක ඇලිලා මේකම අල්ලගෙන එහෙම ඉන්නේ නැතුව මොකද මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. සුඛේ නැති වෙච්ච ගමන් අපිට ඇති වෙන්නේ මොකද්ද? දුකේ. දුකේ නැති වුණාම මේ සුඛය තියෙන්නේ. එතකොට මේක සුඛයයි දුකයි මේක පෙරලෙනවා. මේ පෙරලෙන බව තේරුම් ගත්ත බුද්ධලයා කල්පනා කරනවා මේකට වඩා හොඳයි මේක පෙරලෙන්නේ නැති එකට යන්නේක. ඒක තමයි උපේක්ඛාව. ඉතින් චතුත්ථ ධානයට යනවා. ඉතින් චතුත්ථ ධානයට ගිහිල්ලා ඒ සුඛය දුකේ පහ කරලා සොම්නස් දොම්නස් දෙකම අයින් කරලා එයා උපේක්ෂාවෙන් මේ ගත කරනවා. මේ හැම අවස්ථාවෙදීම මේ පුද්ගලයා හිතන්නේ නැත්තම් Tamanට හානි කරන්න, අනිත්‍යයට හානි කරන්න හිතන්නේ නැත්තම් අන්න ඒක තමයි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ highest satisfaction එක කියන එක ඉහළම වූ දේ ආස්වාදය අන්න ඒකයි කියලා වේදනාවයි. ඊළඟට තථාගතයන් වහන්සේ මේ වේදනාවේ ආදීනවය දේශනා කරනවා. ආදීනවය කවද්ද කියලා? ආදීනවය තමයි මේ වේදනාව අනිත්‍යයි, දුකයි, විපරිණාමයටපත් වෙනවා. අන්න මේක තමයි මේ වේදනාවේ ආදීනවය. ඔය ඉහළම ධානයට ගියත් එක් සෑම ධානයකට ගිහිල්ලා ඒක ඒ කලින් භාවනා කරන්න ඉස්සෙල්ලා තිබුණේ නැහැ. භාවනා කරන්න පටන් ගත්තාම මේක ඇති වෙනවා. ඇති කරාට පස්සේ දැන් මේක දිගටම තමන් ඉන්නවා. ඉඳලා කොයි වෙලාවක හරි ඕකෙන් අයින් වෙනවා. එක්කෝ තමන්ට බඩගින්න නිසා හරි යම් කිසි හේතුවක් වුණ නිසා හරි මේකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවම තමයි. මේ ඉහළම ධාන තලයන් වලට ගිහිල්ලා හිටියා වුණත් ඒකේ කාලේ ඉවරයි. ඊට පස්සේ ඒකෙන් තමන් වැටෙනවා. අපායේ තිරිසන් ලෝකෙ ඉපදෙන තත්ත්වයටම ඒක වැටෙනවා. ඉතින් ඒක නිසා මේකේ අනිත්‍යභාවය තමයි මේ වේදනාවේ තියෙන ආදීනවය වෙන්නේ. ඊළඟට මේ වේදනාවේ නිස්සාරණය කුමක්ද? වේදනාවේ චන්දරාග විනී චන්දරාග ප්‍රහාණයක් වෙනවද? මේක තමයි වේදනාවේ නිස්සාරණය. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ වගේ වේදනාවේ ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීනවේ ආදීනවේ වශයෙන් නිස්සාරණේ නිස්සාරණේ වශයෙන් තතුසේ දන්නවද? යථාභූත ඥානිය දන්නවද? නොදන්නවද? ඒ පුද්ගලයාට මේ දේ දන්නවයි කියලා පිරිසුදු බවක් ඒක ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙකුට ඒක පිළිහිටවන්න පුළුවන් කමකුත් නැහැ. කෙනෙක් යම්කිසි කෙනෙක් මේක දන්නවද? ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීනවේ ආදීනවේ වශයෙන් නිස්සාරණ නිස්සාරණේ වශයෙන් අන්න ඒ පුද්ගලයා එහෙමනම් මේක පිරිසුදුසේ දැනගන්නවා අනිත් අයට කෙනෙකුට කියලා දෙන්න පුළුවන් කියන එක පිළිහිටවන්න පුළුවන් කියන එකත් මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතෙ මේ භික්ෂුන් වහන්සේලා මේ සූත්‍ර දේශනාවට බොහෝ සතුටු වුණා. ඇත්තම කියනවනම් මමත් බොහොම සතුටු වෙච්ච සූත්‍ර දේශනාවක් තමයි මේක. හරිය උපකාර වෙනවා. නිතර නිතර කල්පනා කරනවා නම් මේක නේද අපිට වෙලා තියෙන්නේ, මේක නේද හැමදාම වෙන්නේ කියන එක හිතනවා නම් මේ භාවනා කරනකොට මේ සූත්‍ර දේශනාව නිතරම භාවිතයට ගන්න. මේ දුක්ඛේ වේදනාවන් නැති වෙනකොට හොඳට හිතලා බලන්න මේකම නේද මට වෙන්නේ කියලා. පොඩි කාලේ නම් වෙච්ච මහන්සිය බලන්න, රස්සාවල් කරන්න, ওই පොත් ටික අරගෙන බස්වල නැගලා ගිහිල්ලා හිර වෙලා කොයි තරම් දුකක් විඳගෙන කරාද මේ කලේ. දැන් යුද්ධ කරේ නැති වුණා පේනවා මේ මහා විශාල යුද්ධයක් පොඩි කාලේ ඉඳන්ම කළා කියලා. ඔය පාඩම් කරන කාලේ මතක ඇති ඔය කොච්චර නම් මහන්සි වෙනවද ඒව කරන්න කියලා. නිදි මරාගෙන මේ ඔක්කොම ප්‍රශ්න මේ කාමයන් හේතු කොටගෙන ඇති වෙච්ච දේවල්. එතකොට ඉතින් මේ දේශනාව භාවනාවලට ගාක්ම ප්‍රයෝජන වෙනවා. මේ දුක්ඛ ස්කන්ධය නිතර හිතන්න මේක මේ තථාගතයන් වහන්සේගේ මේ වචන ටික මතක තියාගෙන හොඳට හිතලා බලන්න මේක මෙහෙම නේද මට වෙලා තියෙන්නේ කියන එක. හොඳයි, එහෙනම් අපි ප්‍රශ්න වලට යොමු වෙමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් මේ සතිස් කතා කරන්නේ. ඔව්. මේ මාත් එක කුලසිරිත් ඉන්නවා මේ. මේ මේ අනේ මේ ලලිත් දැන් මම ටිකක් පරක්කලා ආපෙ ඉඳ මට මේ මම ඉස්සෙල්ලා හිතුවා මේක නිබ්බේධික සූත්‍රය කියලා ඊට පස්සේ හිතුවා සත්තට්ඨාන කියලා. මේක මහා දුක්ඛ කන්ද සූත්‍රයද මේ අද
සැක මහා දුක්ඛ කන්ද සූත්‍රය.
හරි. හරි. දැන් මේකේ අර මේ ලලිත් සඳහන් කරානේ වේදනාව ගැන වේදනාවේ ආස්වාදයේ එතන මේ වේදනාව ගත්තේ මේ මේ ධ්‍යාන තෙක්ට එන වේදනාව විතරයි නේද?
මොකද ඒක තමයි හේලම.
හේලම වේදනාවයි ගත්තේ නේ.
ආ.
හරි. ඒක අර්ථයක් නැහැ.
ඒක අර්ථයක් නැහැ. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
දලිත් කමනි කතා
කරා. ඔව් කමනි.
අර ආරක්ෂා කිරීම හේතුවෙන් අපිව දුෂ්චරිත වලට පෙළඹෙන්න පුළුවන් කිව්වනේ රූපේට.
ඔව්.
එතකොට දැන්
රූපේට විතරක් නෙමෙයි.
ඕනම දෙකදී.
ඔව්.
එතකොට අපිට මේ දැන් මට තියෙන මේ රූපයක් සම්බන්ධව ගත්තොත් දැන් මම ප්‍රායෝගිකව දැන් මගේ කණ්ණාඩිය කෙනෙක් අරගෙන නවන්න හදනකොට මට එනවා ඔය ඔය සැටි ඔය කිව්වා වගේ මේ එක ආරක්ෂා කරගන්න මනසට එනවා හිතුවින්. එතකොට මම කොහොම හරි ඒක ඇත්තටම උදුරලා ගන්නවා. එයාට හානියක් කරන්නේ නැතුව කොහොම හරි පැහැදිලිකම කොහොම හරි හදලා ගන්නවා ඒක. මොකද ඒ වගේ වෙලාවකදීත් අපි හුඟක් මේ දුවනින් කල්පනා කරලා මේ එතනදි පොඩි අවවාදයක් දෙන්න පුළුවන්ද?
ඔය දැන් වෙලා තියෙන්නේ මේකනේ මේක කණ්ණාඩි ආවේ මොකද මේක අපි මේ ශරීරය හදාගත්තානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද මේ වගේ ශරීරයක් හදාගත්තාම තමයි මේක තියෙන්නේ එතකොට අපි මේක තීරුම් ගන්න ඕනේ මම ආයෙත් මේ වගේ මේ කාමයන්ගෙන් සම්බන්ධ වුණොත් කාමයේ නිස්සාරණේ භාවිතා කළේ නැත්නම් නැවතත් මම ඉපදෙනවා නැවතත් මේ කාම ලෝකේ ඉපදෙනවා නැවතත් කාම ලෝකේ ඉපදිලා මට මේවා මේ විදිහට ආරක්ෂා කරගන්න වෙනවමයි මේක හම් වෙච්ච මනුස්සයට වෙන කරගතිය යුතු දෙයක් නැහැ කොහොම හරි ආරක්ෂා කරගන්න සිද්ධ වෙනවා එතකොට මේ ඒක සඳහා කොයි තරම් දුකක් විඳින්න වෙනවද කියන එක කල්පනා කරනකොට මේක තමයි අවබෝධයට යන්න ඕනේ මේකේ අවබෝධයේ හේතු කොටගෙන මේකෙන් සම්පූර්ණයෙන් අයින් වීම තමයි අන්තිමට මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ එතකොට දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ මේකේ තියෙනකොට අපි කොහොමද මේක රණ්ඩු වෙන්නේ නැතුව පවත්වන්නේ කියන එක වගේ අදහසක් තමයි ඔය කල්පනා කරන්නේ මට මේ විදිහට. ඉතින් අපි ඒක අර ඉවසීමෙන් පරිස්සමින් ඉතින් අර අපි දුෂ්චරිතයන්ට යන්නේ නැතුව පරිස්සමින් ඒක භාවිතා කිරීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි තුමු ළමයට අහු වෙන්නේ නැති වෙන්න තියලා. ඒ වගේ ඉතින් ආදි වශයෙන් ඉතින් ඒ විදිහට පරිස්සම් කරගන්න වෙනවා. ඉතින් මේකේ අර ගොඩාක් එක්ස්ට්‍රීම් එකට යන එක තමයි මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ ආරක්ෂා කරගන්න අර ප්‍රාණඝාතය අදින්නාදානෙ ඒ වගේ දේවල් ඔක්කොම කරන්න යනවා දැන් මෙතන පෙන්වන්නේ මේ කඩුව අරගෙන පඩිය අරගෙන මේ ඊතල වලින් මිදින කොටත් යන්න පටන් ගන්නවානේ ඉතින් ඒ වගේ தത്വයට අපිපත් වෙනවා ඉතින් මේක හරි ධර්ම දෙයක් මේ සාමාන්‍ය පුද්ගලයෙකුට මේක අවස්ථාව ඇති වෙනවම තමයි මුගක් වෙලාවට පේන්නේ අවස්ථාවක් යෙදෙන්නේ නැතුව තිනකොට ඒ පුද්ගලයාට පේනවා මේක මෙහෙම නැtei කියලා මට ඒක නැtei වාගේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් නමුත් පෙනේ විදිහම ඔය රස්සාවල් කරනකොට ඉතින් හුඟක් දුරට ඉතින් ඔයගේ දේවල් පේනවා මේ මොන තරම් දෙයක් තියෙනවද මේ කියලා. ඉතින් gedara randu වෙනකොටත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද හේතුව කාමයේ තමයි. කාමයෙන් තොරව නෙමෙයි මේ දේවල් මේ randu කියන දේවල් ඒ වගේ ඇති වෙලා තියෙන්නේ. ඒ මොන හරි ඕනකමක් තියෙනවා යම් ආකාරු ඕනකමක්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතින් මහා විශාල වූ ඒ සටනක් කරනවා. ඉතින් මේක තීරුම් ගන්න එක තමයි වැදගත්ම දේ මෙහිම දෙයක් මට වෙනවා. එතකොට අර ඒ අවස්ථාවට තමන් කොහොමද මුහුණ දෙන්නේ කියන එක ඒ පුද්ගලයා ඒ අවස්ථාවේදී ඇති වෙන දේ අනුව සිතලා ඒ මේ සාධාරණ දෙයක් කරගන්න සිද්ධ වෙනවා. නමුත් මේකේ වටින වැදගත්ම දේ තමයි මේක තීරුම් ගන්න ඕනේ මට මෙන්න මෙහිම දෙයක් වෙනවා වෙනවාමයි. මේක මං මේකෙන් අයින් වුණේ නැත්තම් මට අතීතයේත් මේක වුණා දැනුත් වෙනවා අනාගතයේත් මේක වෙනවමයි කියන එක මේ ප්‍රශ්නේ මූණ දෙදී මම ඉන්න වටිනවද කියන එක කල්පනා කරන්න. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. මොකද ඇස් දෙකත් මේ හම්බෙච්චාන්දනි මේ ජාතිය ආයතනයක් ලැබෙච්චාන්දනි මේ දුක පටන් ගත්තේ.
ඔව්.
ඒක මෙනෙහි කරනකොට ඉතින් අර අපි අර ජාතිය දුක මෙනෙහි කරනකොට ඒක ඉගෙනවනේ. ඔව් ඉතින් එතෙන්දි මට හිතෙනේ දැන් අපි දැන් ඉතින් එදා ජීවත් වෙනකොට දැන් දැනගත්ත ධර්මය අපිටම යම්කිසි දෙයක් තේරුණා නම් ඒක පාවිච්චි කරනකොටත් ඒ විදිහට තේරුම් ගන්න උපයදී අපි අර අභිනන්දනය කරන්නේ නැතුව දැන් මට හිතෙනවා මං කන්නඩියට ටිකක් මේ අභිනන්දනය කරනවද කියලා. මොකද මේ මේක තිබුණොත් මේ පොත කියව ගන්න පුළුවන් හරි මේකේ.
ඔයක එහෙම තමයි. ડોક્ટર
අනතුන්
ඔව් කියන්න.
තාන්ටි කතා කරන්නේ ඇහෙනවද ડોક્ટર අනතුන්?
ඇහෙනවා.
අර මේ ડોક્ટર අනතුන්ග කියාගෙන යනකොට දැන් කිව්වනේ අර කාමී ආශාදයේ කාමී ආදීනව ගැන කියලා. දැන් කාමී ආශාදේ නම් ගොඩක් අපිට දැන් ධර්මය දන්නේ ඉඳලා හිතලා එක පේනවා. ආදීනවයත් ඒ වගේ පිනු අර ડોક્ટર අනතුන්ග කිව්වා නිස්සරණය කියන එක යථාභූත ඥානියෙන් දකින්න ඕන කියලා කියන තව චුට්ටක් පැහැදිලි කිරීමක් කරනවාද තේරුවන් සර්?
ඔව් දැන් මේ කාමයේ නිස්සරණය කියලා කියන්නේ අපි මේ චන්ද රාගය නිසා දැන් අර ප්‍රශ්න දෙක ඇති වෙනවා කියන එක අපි දැනගන්න ඕනේ. දැන් අපි දැනගන්න ඕනේ කොහොමද මට මේ චන්ද රාගයක් ඇති වෙන්නේ? මොන ක්‍රමයකටද මේක ඇති වෙන්නේ කියලා දැනගෙන ඒ පාරේ මම නොයා ඉන්න එකයි මම කරන්නේ. එතකොට ඒ පාරේ නොයා ඉන්නවා කියලා කියන්නේ මම එහෙනම් නෙක්ඛම්මය භාවිතා කරන්න වෙනවාමයි. ඒ කියන්නේ මම අපි හිතමු ආහාරයක් සම්බන්ධයෙන්. මේ ආහාරයේ මම රසය විඳිනවා. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ ආහාරයේ රසය මම විඳිනවයි කියලා තමන් දැනගෙන මම මේ දේ නැවත නැවතත් පුන පුනා ප්‍රාර්ථනා කරනවයි කියන එක තමන් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ එක වේලක් කන මනුස්සයා කල්පනා කරනවා දැන් එක වේ කන මොහොතක් පොහොතක් පාසා බලන්න ඒකේ රසය විඳිනවා. මේකේ රසය නැත්තම් මේ ලුණු හැම දාලා හැම ලුණු හැම දාලා හැම මේකේ මේ රසය හදා ගන්නව නේද? එතකොට මම මේක හොයනොයි කියන එක දැනගන්න
ඕනේ.
එතකොට හොයනොයි කියලා දැනගෙන මම මේක සෙවීමෙන් මට වෙන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. දැන් අපි ඔබ බැලුවොත් එහෙම කබලිකාර ආහාරයේ හේතු කොටගෙන මේක තිබී දිගටම ගමන් කරනවා. සල්ලේ දක්වා ගමන් කරනවා. මේ සල්ලේ දක්වා ගමන් කරලා මේක නිසා අර කබලිකාර ආහාරය අල්ලගෙන ඉන්නවා අපේ විඥානේ. විඥානය කොතනක හරි පවතිනවද මෙතන නාම රූප ධර්මයන් වැඩෙනවා. නාම රූප ධර්මයන් කොතනක හරි වැඩෙනවද ඉතුරු ටික කොහොම පටිච්චසමුපාදෙම ක්‍රියාත්මක වෙනවා. ඒක ගැළවීමක් නෑ. මේක වෙනකම් මම එතන පටිච්චසමුපාදෙ ප්‍රයත්නකුණුත් වෙන්නේ මොකද්ද? දුක්ඛේ. මට ජාතිය ඇති වෙලා මට ජරා ව්‍යාධි මරණ දුක්ඛේ ඇති වෙනවා. මේ තරම් ප්‍රශ්නයක් මට වෙනවයි කියන එක කෙනෙක් ඉස්සෙල්ලා තේරුම් ගත්තාම මේකේ ආදීනවේ මේ தත්ත්වයට දැක්කට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මේකෙන් අයින් වෙන්න. පුළුවන් தත්ත්වයට මනසක් ඇති වෙනවා. එතෙන්දි තමයි ඒ පුද්ගලයා අර භාවනා කරලා අර විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිතාරං විවිතදං ප්‍රීතිසුඛං ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති කියන්නේ අර ඒක නිසා තමයි මේවෙන් අයින් වෙන්නේ. දැන් මම කාමයෙන් අල්ලගෙන ඉන්නවනම් මම මේ කාමයේ හැදෙන විදිය දන්නේ නැත්නම් මේ කාමයේ ආදීනවේ මම දන්නේ නැත්නම් මම කවදාවත් ඔකෙන් අයින් වෙනවද? කිසිම කෙනෙක් ඇති අයින් වෙන්නේ නැහැ ආදීනවේ දන්නේ නැත්නම්. ආදීනවේ හරියි වැදගත්. ආදීනවේ දන්නවනම් පමණයි අපි ඒ දෙයින් අයින් වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ තථාගතයන් වහන්සේ මේ කිව්ව වචනිය බලලා මේක කළොත් මට මේක සිද්ධ වෙනවා වෙනවා නැවතත් මේ දුක්ඛේ ඇති වෙනවාමයි කියලා බැලුවාම ඒ අවබෝධයමත් ඇති මේ චන්දරාගය පහ කරන්න. ඒ අවබෝධයක් හේතු වෙනවා චන්දරාගය පහ කරන්න උදව් උපකාර වෙනවා. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ තමන් දැන් ගමන් කරන්න පටන් ගන්නවා. අර එහෙමනම් මට හොඳ නෙක්ඛම්මේ. මේවෙන් අයින් වෙන එකම තමයි මට හොඳ කියන එක මනසට ඇති වෙන්න ගන්නවා. ඉතින් මේ නෙක්ඛම්මේ අයින් වෙන්න ගත්තාම ඔය ඒ හේතු කොටගෙන ওই ඡන්ද සමාධිය ඒ වගේ දේ තමයි ඇති වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. දැන් මේවා ඇති වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයේ හේතු කොටගෙනනේ. දැන් මේක දිගට ගමන් කළා ඉන්ද්‍රිය සංවරය එහෙම ඇති වෙලා එතකින් අප්‍රමාණයට යනවා. මෛත්‍රී අප්‍රමාණය ඒ විදිහට කරුණා අප්‍රමාණය ඒ විදිහට ඒ අප්‍රමාණයන් බව ගමන් කරනවා. ඒ ගමන් කිරීමෙන් ඒ පුද්ගලයාට පුළුවන්කම ඇති වෙනවා අර ඒ දේවල් වලින් දැන් මෙයාට පේනවා දැන් මම ඉස්සර හිටියේ මහා ජරා ගොඩක හරියට නිකන් මේ වහ පෙටියෙක් වාගේ මේක මේ තනකොළ කකා මේ කක්කි ගොම පිට කරමින් හිටිය පුද්ගලෙක් වාගේ දැන් මේ පුද්ගලයා මේ බොහෝම හොඳ තැනකට ගිහිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ධානයෙන් ධානයට ගිහිල්ලා දැන් මෙයාට පේනවා මේ කොච්චර හොඳ ලෝකයක් තියෙනවද අර කලින් තිබිච්ච ජරා ලෝකේ වාගේ නෙමෙයි කියලා. එතකොට ඒ නිසා යාට කාමයෙන් අයින් වෙලා අර අනිත් හොඳ පැත්තට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ චන්දරාගේ පහ ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. එකපාරටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ අනු මාර්ගඵලයන් ලබනවා. ධ්‍යානයන්ට යනවා. තවත් ඊළඟ මාර්ගඵල ලැබෙනවා. ඉතින් මේ ක්‍රමක්‍රමයෙන් මේක ගමන් කරන්නට ඕන. දරුවන් සරණයි.
ඩොක්ටර් අනතුංග, අර එතකොට මේ අර සීල සූත්‍රයේ කියපු ඡන්දයෙන් අගතියට යනවා කියන අර ඒ 10 90ම බැලුවහම කාමයෙන් ඒ ආශාදීය ආදීනමේ එතනුත් තේරුම් ගන්න ඕනෙද? අර එහෙම නිස්සාරණ පැත්ත ගැන ඒ විදිහට නෙකම පැත්ත ගැන හිතන්න.
ද සීල සූත්‍රය කියලා කිව්වේ මේ අර
අනිච්චත ඒකයි.
එතකොට ඒ සූත්‍ර දේශනාවේ මොකද්ද සිද්ධ වෙන්නේ බලන්න. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියලා මේ විදිහට බලන්න
ගත්තා. ඒක ආදීනවේ
විතරක් නෙමෙයි. සමුදය අස්තංගමයන් සහිතවනේ ඉන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියලා
කියන්නේ සමුදය හටගැන්මයි
නැතිවීමයි කියන්නේ. එතකොට ඒ සමුදය අස්තංගමයේ වීමෙන් ඇති වෙන්නේ මොකද්ද? දුක්ඛය. සමුදයක් තියෙනවා නම් අපිට ජාතියක් ඇති වුණා නම් ජරාවයි. ඒකට අනිච්චතෝ දුක්ඛතෝ. ඒකට දුක්ඛය දකින්නවා. ඊළඟට අනිත් රෝගතෝ. මේක රෝගයක්. ගණ්ඩතෝ. මේ තුවාලයක් වාගේ. ඊළඟට සල්ල ගණ්ඩතෝ. සල්ලතෝ. සල්ලතෝ කිව්වහම ඔන්න බලන්න දුක්ඛ වේදනාව සම්පූර්ණයෙන්ම සල්ලතෝ. දුක්ඛ වේදනාව තමයි අපි සල්ලේ කියන එක සම්පූර්ණයෙන් බලන්නේ. මේ රාග සල්ල, ද්වේෂ සල්ල, දික්ටි සල්ල, මාන සල්ල, පතංකත සල්ල, මේ ඔක්කොම ශෝක සල්ල, මේ ඔක්කොම මේ සල්ලයන්. වේදනාවේ දුක වේදනාව හිතන්න නිතරම සල්ලයක් කියලා. ඒ සූත්‍රය හරිය විශාලයි. ඒ සූත්‍රය ගත්තාම හරිය ගැඹුරුයි. එතකොට ඒක ඉවර වෙනකොට මේව මොකක්වත්ම නෑ බැලුවහම. සම්පූර්ණයෙන් ගන්න ශුන්‍යතාව, අනත්තතාවය ඔකටම ගිහිල්ලා. සම්පූර්ණයෙන් අයින් වෙලා මේකේ. ඒ තරම් ගැඹුරුයි. එතකොට ඒක බැලීමෙන්ම අයින් වෙනවා. මොකද දෘෂ්ටියෙන් ඇති වෙනවනේ මුලින්ම තමන්ගේ සම්මා මේ සක්කාය දිට්ඨිය නැති වෙනවා. එතකොට බුදුහාම සරියුත් මහරහතන් වහන්සේ පෙන්වන්නේ ඉතින් තම සෝවාන් ඵලයටපත් වෙනවා කියලානේ පළවෙනියම. එතකොට ඉතින් සෝවාන් ඵලය හඳුනාම අර දෘෂ්ටි නිසා ඇති වෙන මේ අපි ලොකු ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ මේ දෘෂ්ටිය. දැන් අපි මේ කාමයන් හේතු කොටගෙන අපි තුන් අපි ආහාරයක් ගත්ත කියලා කබලිකාර ආහාරය. ওই කබලිකාර ආහාරය අපිට ස්පර්ශ වුණාම ඒ ස්පර්ශය හේතු කොටගෙන අපිට ඇති වෙනවා මේ සුඛ වේදනාව. මේ සුඛ වේදනාව අපි සංඥාවෙන් දැනගන්නවා සුඛයි කියලා. සංඥාවෙන් මේක දැනගත්තාම මේක නිසා අපිට චේතනාවක් ඇති වෙනවා. මේ චේතනාවේදී අපි අරක අල්ලගෙන ඉන්නවා. අජෝසති කියන එක තියෙනවා චේතනාව තුළ. එතකොට මේක අපි මේ බාහිර වස්තු සම්බන්ධයෙන් මෙදී ඇති වෙනකොට මෙතින් තමයි මේ මමංකාරය කියන එක ඇති වෙන්නේ. අභ්‍යන්තරයට ගත්තොත් එහෙම අහිංකාරය කියන එකේ තමන්ගේ ශරීරය සම්බන්ධයෙන් දූතින් එහෙම එතින්දී ඇති වෙනවා මේ දෘෂ්ටියක් ඇති වෙනවා. මේ දෘෂ්ටි දෙපැත්තකට ගමන් කරන්න ගන්නවා. මේ දෘෂ්ටි නිසා තමයි අපි මේ බොහෝම තදි මේ දේවල් අල්ලගන්නේ. මොකද දෘෂ්ටි ඇති වුණාම ආපහු අපි ගමන් කරන්න පටන් ගන්නවා. මේකේ දැන් මේ ආශ්‍රවයන් ඇති වෙලා ඒ දෘෂ්ටි ආශ්‍රවය නිසා අපි ආපහු අර කාමාශ්‍රවයට ගමන් කරනවා. කාමාශ්‍රවයට ගමන් කරනවා අපි අර කලින් හිටපු දැනට ආපහු යන්නේ. ආපහු ගිහලා ආපහු දෘෂ්ටි. එතකොට මෙතෙන්දී මේ අනිච්චත දුක්ඛතෝ කියලා මෙහෙම බලගෙන ගියාම මෙතෙන් සක්කාය දිට්ඨිය නැති වුණාම අර ඒ පුද්ගලයා අර අභ්‍යන්තර සම්බන්ධයෙන් මේක ගන්නෙ නෑ. දැන් අපි මේ ආහාරයක් අරගෙන කොහටද දාන්නේ? තමන්ගේ බඩට දාන්න. එතකොට තමන්ට රස එන්නේ. එතකොට මේ අභ්‍යන්තර පැත්තෙන් තමයි මේක ගෙනියන්නේ. මේ ගෙනියෑමේ හේතු කොටගෙන තමයි මේ නැවත තින් මතක තියාගන්න දෘෂ්ටිය වෙනකොට බොහෝම තදයි මේ දේවල්. මුලින් ඇති වෙන්නේ මේ දැන් ආත්ම සංඥාව කියන එක බැලුවාම ආත්ම සංඥාව ඇති වෙන්න කරුණු හතරක් තියෙනවා. කෙටියෙන් පැහැදිලි කරනවා නම් එකක් තමයි මේ අසුභයි සුභයි කියන සංඥාව. ඊළඟට මේ චිත්තේ දුක්ඛ වෙච්චදී සුඛයි කියන චිත්තය. තුන්වෙනුවට අනත්තේ අත්ත කියන එකයි මේ ඔය විඥානීය ඔය නියත භාවය කියන එක. ඔන්න ඔය හතර. ඔය විපල්ලාස හතර තමයි ඔය අත්ත සංඥාවට ගාපු බලපාලා. අත්ත සංඥාව කියන්නේ ඒකමයි කියන එක තමයි ඔය පිටකෝපදේශයේ පෙන්නන්නේ. ඒතර බලන්න ඔය කරුණු හතර උඩ අපි ගමන් කරන්නේ ඔයාටද? මුලින් අර පොඩි දෙයක් ඇති වෙන්නේ. දැන් මේ තථාගතයන් වහන්සේ පෙන්නන්නේ අර කාන්තාවකේ අවුරුද්දාසේ කාන්තාවකේ වර්ණයේ හේතු කොටගෙන මහා විශාල අවුලක් මෙතන තියලා තියෙන්නේ. කබලිකාර ආහාරේ කාන්තාව කියන්නේ කවුද? කබලිකාර ආහාරේ. මේ කෙස්ලොන් දත් ඔය හැදිලා තියෙනවායි කියන්නේ ඔක්කොම මේ ආහාර වලින් හැදිච්ච දෙන්නේ. දැන් උකිඹුලකට දුන්නා නම් එහෙම උදට අපලා කනවා. එතකොට ඒක කබලිකාර ආහාරේ තමයි මේ අපේ මේ ස්පර්ශ වෙලා මේ විදිහට ගිහිල්ලා මේ දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. සංඥාව පොඩියට පටන් ගත්තා. චින්තය දිනකට ලොකු වුණා ඇතින්ති සුඛයි කියලා. දෘෂ්ටිය බොහොම තදයි. දෘෂ්ටිය ඇති වුණාම අපි ඉවසන්න පටන් ගන්නවා. ගඳ වුච්ච දේ ඉවසනවා. අන්න ඒ වාගේ අසුභ වෙච්ච දේවල් ඉවසනවා. ඒ දෘෂ්ටිය නිසා තමයි අපි මේ දිග ගමනක් ගිහිල්ලා අර විශාල වෙලා තියෙන නිසා ආපහු අර අර රූපය කරා යනවා, අර ස්පර්ශය කරා යනවා. මේ විදිහට නැවතත් ගමන් කිරීමෙන් තමයි මේ ගමන, මේක මේ නිතරම හිතන්න මේක මේ සයිකල් එක, ලූප් එකක් වාගේ වෙන්නේ. පටන් ගත්ත තැනට ආපහු යනවා කියන එක. මෙහෙම වීමෙන් මේක සිද්ධ වෙන. ඉතින් අර ඒ සීල සූත්‍රය භාවිතා කරනවා නම් ඒ දෘෂ්ටීන් කැපෙනවා. දෘෂ්ටීන් කැපිලා කාලයක් යනකොට ඉතින් අර එක එක ඒ දේවල් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන් කලින් කාමයන් ගත්ත විදිහට නෙමෙයි දැන් ගන්නෙ. මොකද අර එක පැත්තකට අර පෙන්ඩලම් එක එක පැත්තකට ගියාට අනිත් පැත්තට එන්නේ නැහැ හයි වේගයෙන්. වේගය බාල වෙලා දෘෂ්ටි කැපිලා නිසා. එතකොට ඉතින් ඒ තථාගතයන් වහන්සේගේ ගැන ශ්‍රද්ධාව එන්න වැඩි වෙනකොට ඒ පුද්ගලයා මේවෙන් එන්න අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ විදිහට තමයි මේ කාමයේ නිස්සාරණය කියන එක ඇති වෙන්නේ. එක පාටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි.
බොහොම පිං ડોක්ටර් අනතුංග මට දැන් තේරුණා. බොහොම පිං.
හොඳයි. තේරුවා සර්.
තව
කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોක්ටර් අනතුංග මේ විදිහට අපි මේ කාමයන්ගේ වේදනාවන්ගේ ආස්වාද ආදීනව මානසිකාරය කිරීම ධර්ම මානසිකාරයක් නේද ඒක?
තනි කරලා
ධම්මානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි ධර්ම මානසිකාරයේ වෙනසක් තියෙනවද එහෙම?
මේක කිරීමෙන් තමයි ඉතින් ධම්මානුපස්සනාව වෙන්නේ. ඒ ධර්ම මානසිකාරය කියලා කියන්නේ මොකද්ද? ඒ ධර්මයට තමන්ගේ මනස යොමු කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වෙත් මේ විදිහට තමයි. සිතන්නේ කිව්වා. මේක ගැන හිතන්නේ කො මේක හිතන්නේ તો කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මට නම් මම කියන්නම් මේ සූත්‍රය හරියට ප්‍රයෝජනවත් වුණා. මේ සූත්‍රය ගැන කල්පනා කරන්න ගත්තාම මට ඒ බලපු වෙලාවෙම මේක බුදුමාහාර විදිහට සිතට වැදුනා. මේ ඇත්ත නේන මේකම නේද මේ වෙලා තියෙන්නේ. ඒකට නැවතත් මේ පැරග්‍රාෆ් එකකින් මහන්සි වෙලා බැලුවා. මම කියුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. මොකද සිංහල භාෂාවෙන් ටිකක් විතර මේක මේ පැහැදිලිව වෙච්ච නැති තැන් තියෙනවා. එතකොට මේක බලන්න පේන්න ගන්නවා. මේකින් එකට බලන්න පේන්න ගන්නවා. මෙන්න මේක තමයි හේතුව. ගාක් වෙලාවට වචනත් එක්ක පැටලෙන්න යන්න එපා. ධර්ම මනිස්කාරයද මොකද්ද කියන එක. මේ ධර්මය ගැන මේ විදිහට සිතන්න. ඒ සිතුවාම ඒකෙන්ම තමයි මේ ධම්මානුපස්සනාව කියන එක සිද්ධ වෙන්නේ. ඒක මේ විදිහට පේනවා. මේක මේ විදිහට නේද මේක සිද්ධ වෙන්නේ. මේක අවබෝධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. තෙරුවන් සරණයි.
එතකොට ડોක්ටර් අන්තුගේ ඒ යෝනිසෝ මනසිකාරයෙම තමයි මේක මේ අවබෝධය කරා දිගින් දිගට ගෙනියන්නේ.
ඒ මනසිකාරයෙම තමයි. ආස්වාදයේ ආදීනේ බලන්න සෝවාන් පල්ලාභී අවබෝධ කරගන්නේ මොකද්ද කියලා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහේ සමුදය අස්තංගමේ ආස්වාදයේ ආදීනව නිස්සාරණ මොන මේ පහයි අවබෝධ කරගන්නේ. මේ පහ සම්බන්ධයෙන් පහක් අවබෝධ කරගන්නවා. එතකොට අනිත්‍ය බලනකොට සමුදය අස්තංගමේ මෙතන මේ සූත්‍ර දේශනාවේදී ලස්සට පැහැදිලි කරලා තියෙනවා. මොකද්ද ආස්වාදයේ කියන්නේ? මොකද්ද ආදීනවේ කියන්නේ? මොකද්ද නිස්සාරණේ කියන්නේ? මේ පහ දැනගන්නට ඕන. මේක දැනගන්නේ නැතුව අවබෝධ වෙන්නේ නැහැ. මේක තියෙන සෝතාපටිපන්න සංයුත්තේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සෝවාන්ඵලලාභය කියන්නේ මෙන්න මේ පුද්ගලයන් දැන් ගාක් කෙනෙක් මේක පැහැදිලි කරනකොට පැහැදිලි කරන්නේ සෝවාන්ඵලලාභයට අරක නැත මේක නැත කියලානේ. ඒ නැති කියන එක නෙමෙයි මේකේ තියෙන්නේ මොකද්ද? ඒ අවබෝධ කරගත්තේ මොකද්ද කියන්නේ? මෙන්න මේ පහ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන සම්බන්ධයෙන් සමුදය, අස්තංගමේ, ආස්වාදයේ, නිස්සරණේ ආදීනවේ කියන ඔය පහ දැනගන්නට ඕන. මේ පහ දැන ගැනීමෙන් තමයි එයාගේ මාර්ගඵලය ඇති වෙන්නේ. එහෙමනම් මේ මාර්ගඵල ලබන්න මේ දේ දැනගෙන තියෙන්න ඕන.
පොතින් ડોක්ටර් අනතුංග
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
දේවන් සර්ණයි ડોක්ටර් මේ මාලා කතා කරන්නේ.
ඔව්.
මේ මට වුණ සිද්ධියක් ගැන මම මේ කතා කරන්නේ. මේ දැන් ડોක්ටර් මේ කිව්වනේ ඒ කියන්නේ මං ඉස්සෙල්ලා සිද්ධිය කියලා ඉන්නම් සමාවෙන්න මේ මනිතෝ මන් ධර්මයේ හරියට හැසිරුන්නේ නැහැ කියලා මේ මොහොතේ නමුත් දැන් ડોක්ටර් මේක කොහොමද අවබෝධ ලැබෙන්න ඕනේ කියලා කියන්නේ මම දැන් දවස් 10ක් විතර ගෙදරින් පිට වෙලා හිටපු නිසා මේ ආහාරයෙන් තමයි මේ කෑවේදී නිකුත් එක මේ ආහාරය. ඒ ආහාරයෙන් ඉච්චරම දැන් ડોක්ටර් මට මේ ඇතුනේ නැහැ. ඊයේ මේ මාගේ බඩත් දඟලන වගේ ඇතුනේ. ඉතින් ඊට පස්සේ මම කන්නත් නැහැ කියලා සුප්පයක් විතරක් බොන්නම් කියලා ගියා ඒ දැනට. ගියාම මට එනවා කරි සුවඳක් ડોක්ටර් මේ මුළු මේකම නහය කඩාගෙන යන්නේ නෝ කරි සුවඳ. ඉතින් මේ මේක උනේ ගිය තැන. ඉතින් ඊට පස්සේ මම මේ මගේ මහත්තයත් එක්ක නිසා මම ඉතින් ඔක්කොම කරි සුවඳක් කරනවා මේ කුසිය ළඟ වෙන්නේ නැති අපි ඉන්නවා ඇති කියලා. පස්සේ මම මේ හැරලා බලනකොට ඉන්දියන් කට්ටියක් එයා මේ සිටි ඒගොල්ලෝ පපඩම් අලි කරි මේකක් තියාගෙන මේ කනවා. පස්සේ මේකනේ සුවඳ එන්නේ කියන එක මට දැනුණා. අපි
මොකද මම ඊට පස්සේ නහයට දැවුනා ඊට පස්සේ මම මේ පැත්තේ අර නිදන් කිව්වා මම මහත්තයා දැක්වන්න පපඩම් තියෙනවා අර මෙහෙස කියලා ඒක හැරුණාම කරීමේකක් දැක්ක ඒකට මට මේක දැන් ප්‍රොසෙස් එක තේරෙනවා ડોක්ටර් නහයෙන් දැනුණා ඇහෙන් දැක්කා මේ හිතෙන් කියනවා මේ හිතෙන් තමයි සේනම කරේ අර කඩි සුනඳ ඉස්සර දේවල් මතක් වුණා ඊට පස්සේ මම අර ආපුලමැදි මට මම ඇහුවා මේ අපිට පුළුවන් මේ කරි ටික කරලා කන්න කියලා ඊට පස්සේ අක්කෝ එක ඕඩර් කරන්න ඕන කලින් දවසේ කියලා පස්සේ ડોක්ටර් මම නැගිටලා ගියා මැනේජර් හම්බෙන්න මට කිව්වා ගියුණා ඊළඟ මං කිව්වා if there's any more ice we don't mind having okay I'll see whether there's you have to order කියලා කොහමරි මේ මිනිස්සුන් බත් පිඟන් දෙයක් එව්වා මොකද ડોක්ටර් මට දැන් හිතුනේ කෙනෙම් මම කරේ මරිතන ශික් මේ මැරෙන මොහොතේ මේ කරිස්ම දක්වා විනාසයි ආපහු කාම ලෝකේ තමයි කියලා මට හිතුණා මොකද මම ප්‍රොසෙස් එක දැක්කා ડોක්ටර් නමුත් මට දැන් ડોක්ටර් කෙනේ අර ප්‍රොසෙස් එක හේතුඵලයක දැක්කම ඒ නමුත් මට අර රාගය මන්ද මම බඩදාගෙන කන්න බැරුව වගේ තිබුණ නිසා දන්නේ නැහැ රාගය ආවා මනස කඩාගෙන ගිය රාගය ගැන මේ කන්න ඕන කියන එක දැනුණා ડોක්ටර් අවබෝධය ලැබෙන දැන් ડોක්ටර් කෙනේ අවබෝධය ලැබෙන එක ඒකත් විශේෂයක් කියලා ඒකේ මොකක් හරි ડોක්ටර් මම වරදක් ඒකතන වරදක් තියනවාද නැත්නම් ඒ අවබෝධ මම ප්‍රොසෙස් එක නම් දැක්ක ડોක්ටර් හොඳට
ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේක වෙනව නේද කියන එක බලන්න අපිට විශාල කාලයක් තිස්සේ අපි මේක අල්ලගෙන හිටපු නිසා තමයි අපිට මේක සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඔය කඩේට සුද්දෙක් ගියා කියන්නකො ඒ සුද්දෙක් ගියා නම් සමහර විට ඒ මිනිස්සයා ඔය කරි ඔය සුවඳ ආවට ඒ මිනිස්සයා ඔය ෂොප් එකෙන් යන්නත් පුළුවන් මේ මොන දඳක්ද කියලා අපි විශාල කාලයක් තුල මේක අල්ලගෙන ඉඳලා අපේ ඒක හේතු කොටගෙන මේ ස්පර්ශයේදී අපි මේකට එක එක නම් තියෙනවා අන්න අර මම කන්න කැමති කෑම අන්න අර කන්න කැමති කෑමේ සුවඳ මෙයා ආදී වශයෙන් අපේ මේ අධිවචන සම්පස්සය මේක ඇති වෙන්න පටන් ගන්නවා මනසෙන් ඒ අධිවචන සම්පස්සය ඇති වුණේ හේතුව අපි කලින් මේක අල්ලගෙන තියෙන නිසා ඒකට දැන් කල්පනා කරන්න අපි මේ කලින් මේක ගත්ත නිසා අරගෙන පුරුදු වෙලා තියෙන නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ එතකොට මේ පුරුද්ද අල්ලගෙන තියෙන දේ කොච්චර කරත් කොච්චර වේගයෙන් අපි යනවද කියන එක බලන්න මේ අවස්ථාවකදී මේ තරම් දරුණී වේදේ මට මේ රහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා මේ ශරීරේ නැති වුණාට පස්සේ මේ ශරීරයත් එක්ක ඉන්න පුරුදුලා ඉන්න පුරුද්දලයා මේ ශරීරයක්ම හොයනවා ඒ තමයි මේක ධර්මයි හරියට දැන් අර බත් කන්න නැතුව හිටපු වෙලාවේදී බත් කන්න ඕන වුණා වගේ මේ වගේ මේ මහා විශාල දෙයක් තියෙනවා අපි පුරුදු වෙලා තියෙන නිසා එතකොට දැන් මේ දේ වෙච්ච එක හොඳයි හොඳට කල්පනා කරන්න මට මෙහෙම දෙයක් වුණා. එහෙමනම් මම වැටෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා මම වැටෙන්න පුළුවන්. ඒක නිසා අර අවබෝධයෙන් තව තවත් පුළුල් කරගන්න ඕනේ. මට මේ තරම් දුක්ඛයක් මේකේ ඇති වෙන්න පුළුවන්. මේ වගේ නිසා මම ගිහිල්ලා මම අපායක දෙන්නත් පුළුවන් කියලා. කල්පනා කරන්න මේ තත්ත්වයට මේකයි කියන්නේ. අර අන්තිමට බලන්න මොකද්ද අපි මේ එකතු කරගන්නේ කියලා. අපි ආහාර ටිකක් කටට දාලා ඔය මිනිත්තු ගානක් තිස්සේ ඕකකින් කටට දාලා තිබ්බහම ඕකෙන් අපි පොඩි රසයක් අපේ මනසෙන් අපි හදාගත්ත දෙයක්. ඔය කෑම જાතිය දෙන්නෙකුට දුන්නොත් එහෙම එක්කෙනෙක් කිය ඒ බොහොම රාගය කියලා අනේ මොනසෙ වෙන මට නම් එහෙම රහක් නැහැ කියලා එහෙම කියනවානේ. ඒ කියන්නේ මේ අපේ පුරුදු කරගත්ත විදිය අනුව එහෙමන අපේ පුරුදු කරගත්ත විදිය කියන්නේ මොකද? මගේ මමංකාරය, මගේ අහිංකාරය. ඔය දෙකනේ ඔය කියන්නේ. ඒක හේතු කොටගෙන මම හදාගත්ත දෙයක්. මම හදාගෙන මම මේකිනේ. මේක මෙහෙමයි කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරනවා. මේක තමයි අපි කරන්න ඕනේ. කොහොම හරි ඕනම උදාහරණයක් අරගෙන ඒ උදාහරණය නැවත නැවතත් පුන පුනා බලන්න. Tamange mehema durulakamak thiyenoy kiyana ekak kalpana karanna mokada oka baluwe naththam taman hithagena innawa mannan aahare prashneyak naha kiyala. Dan hondata therenawa naha mata aahare loku prashneyak. Meka maha visala deyak, podi deyak nemeyi. Aahare patikulata sanyawa wadanna ona wela thiyenne onnoy heethuwada. Aahare patikulata sanyawa wadanna අන්න ওই දේ හිතන්න ගන්නෙ නෑ. එතෙන්දි පේනවා මොකද්ද වෙන්නේ කියන එක. ඒක නිසා තමයි අර දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව තදින් භාවිතා කරන්න ඕනි. ආහාරේ පටික්කුලතා සංඥා හොඳට භාවිතා කරාම දැන් ඕක පේනවා. දැන් ඔය රස වෙච්ච දේ බලන්න බලට දැම්මට පස්සේ ඕක වමනේ වෙලා තියෙනකොට ඕක පොඩ්ඩක් එළියට දාලා බලන්න. ඊට පස්සේ බලන්න ওই විදියට අර සුවඳකින් නහයෙන් බලනවද කියලා. කිසිම ආකාරකින් නහයෙන් බලන්නේ. එහෙනම් අර පළවෙනි එක බොරුව. සුවඳයි කියන කතාව මෙතින්දි දැන් අන්තිම බොරු බබවටපත් වෙනවා. ඒ කියන්නේ මේ සංඥා දෙක. අතින් අල්ලන්නේ නැහැ ඕක. ඒ තරම් දෙයක් තියෙනවා. ඔය ආහාර පටිකුල්තා සංඥා හොඳට වැළුවහම මේ ආහාරය අනන වෙලාවෙදිම හිම මතක් වුණා නම් එහෙම යන්තම් කටට දාගන්න විතරයි හිතන්නේ. තව ඉස්සරහට මේක ගෙනියන්න හිතන්නේ නැහැ. යන්තම් ජීවත් වෙන්න විතරයි කන්නේ. අන්න ඒ ත්‍ත්වයටපත් වෙන. ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ. ආහාර පටිකුල්තා සංඥා හොඳට වඩන්නේ මේක ඒ සම්බන්ධයෙන් දැන් හොඳට තේරුම් ගන්නද මට මොන ආකාරයටම හිතියක් මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. අපි විශාල කාලයක් තුළ මේ ආහාර අරගෙන තියෙනවා. තථාගතයන් වහන්සේ එක සූත්‍ර දේශනාවක අපි කන ආහාර වේලවල් ගන්නත් යන්න. නිකන් නෙමෙයි මම ඒක මුලින් කියනකොට කල්පනා කරා මොකටද මේ බුදුහාමුදුරු මෙච්චර මේ වේලවල් ගන්න දන්නේ කියලා. පස්සේ කාලෙක තමයි මට ඒක තේරුනේ. මේකට අපි හරියට ඇලිලා ඉන්නවා. මේ එක වේලක් කාලා ඊළඟ වේලට මම මොනවද කන්නේ? ඊළඟ වේල සඳහා මම මොනවද කඩින් ගින් යන්නේ තත්ත්වයට තියෙන්නේ. හැබැයි ඒක යට වෙලා වාගේ තියෙන්නේ. අර මතු වුණාම තමයි පේන්නේ තමන්ගේ ක්‍රියාවන් කරගෙන යනකොට. ඉතින් මේකේ தත්ත්වය ඕකයි කියන එක තීරුම් ගන්න දරුණු ලඩක් කියන එක කල්පනා කරන්න මේ ආහාරේ කබලිකාර ආහාරේ බුදුහාමුදුරු කියන හරියට තීරුම් ගත්තොත් ආපහු මේ ලෝකේවල ඉපදීමක්වත් වෙන්නේ නැහැ. අර පුත්තමාස සූත්‍රය දේශනා කරන්නේ ඒකයි මේක ඉපදෙන්නේවත් නැහැ. ඒ පුද්ගල අනාගාමී වෙනවා. ඒ තරම් දරුණුයි මේක. ඒක හොඳට තීරුම් ගන්න මේක ගැන මේ කියවපු දේවල් මේ යටවිලා ගිහිල්ලා මන් දන්නේ නැහැ පුදුමාකාර විදිහට ඒවා ගිහිල්ලා තියෙන්නේ. පිටකෝප දේශන ඉතිපක් කරන ඒ වගේ සූත්‍ර දේශනාවල තියෙනවා. ආහාර පටිකුලතා සංඥාව ගැන ওই තැන් හුඟක් සූත්‍ර දේශනාවල තියෙනවා. මේ වැඩි විස්තරයක් පැහැදිලි කරලා නැහැ හුඟක් වෙලාවට. ඉතින් ඒක ඒවා හැලිලා ගිහිල්ලා ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා මිනිස්සුන්ට ඒවා ගැන දැනගන්න බෑ. ඉතින් කල්පනා කරන්නේ මේක ප්‍රශ්නයක් නෑ. මේ අනිත් දේවල් තමයි ප්‍රශ්නේ කියලා. ලොකුම ප්‍රශ්නේ ඕනෝකයි කියලා හිතන්න මේක පෙන්නන්නේ ආර්යයන්ට පමණයි. ආර්ය පුද්ගලයන්ට පමණයි මේක පෙන්නන්නේ මේ තරම් ලොකු ප්‍රශ්නයක් මේක තියෙනවා කියන එක. තෙරුවන් සරණයි.
මොකද ගෙදරට එනකොටම අම්මා එලිපත්තර එනකොටම බැනගෙන ආවොත් ඒ කියන්නේ එදාට මෛත්‍රී භාවනා කරලා හොඳට හරි ගිය දවසක් කියලා. ඒක එලිපත්තර නගින්නේ අපිට බැනගනේ කියලා. ඉතින් අපි දන්නවා අපි අම්මා එනකොටම අපි මෛත්‍රී භාවනා වල තමයි ඕන්නේ එන්න කියලා. මේක මට පෞද්ගලිකව දන්නවා මේ මොකද මමත් ඇතරම මෛත්‍රී භාවනාව වඩලා මේ කාලේ ඒ කියන්නේ මේ මමත් පොඩක් මේ මාර්කට් එකට ගිහලා මෛත්‍රී භාවනා වන්නකොට මගේ කාර්යාලේ ඉන්න කට්ටිය කියනවා සේවක කතා කරනවා දැන් මගේ මෙසර්ට මේ හොස්සකින් මැස්ස යන්න බෑයි කියලා. මේ මේක මේ මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද මේ ගෙදර කට්ටියත් ඇත්තටම ඔක්කොම මේ මට හිතෙන විදිහට නම් මම මේක විශ්ලේෂණය කරලා තියෙන්නේ මේ හැම දෙයක්ම දැන් මට හිතෙන්නේ මේ මෛත්‍රී භාවනාව කරලා දැන් ගෙදර ආවම එතකොට ගෙදර කට්ටිය ඔක්කොම මේ මට ඔක්කොම සපයලා දෙන්න ඕන කියන එකයි. එහෙම මේ ඔක්කොම කට්ටිය පොඩක් හරි අතපසු වීමක් වුණොත් මම වචනෙම ප්‍රකාශ කරනවා මේ මාළ දූතයෝ තමයි මාළ දූතයන් තමයි මේ කට්ටිය මගේ ආධ්‍යාත්මික ගමනට මේ අඩකප්පල් කරන්න තමයි මේක සකස් වෙලා ඉන්නේ. මේ එහෙමයි කියලා මට එහෙම කියවෙනවා. මේ தත්යෙන් දිනු කරගෙන දිනුවකට යන්න බැරි වෙයි කියන එක මට තේරෙනවා. මේ ගැන මේ දහසක් අනුකම්පාවෙන් ප්‍රායෝගික මේ විදියට මේක විස්තර කරලා දෙන්නේ කියලා මම ඔබගේ තුමාගෙන් ඉල්ලා හිටනවා. සම්මා සම්බුත් සරණයි.
මෛත්‍රී භාවනාව කරේ මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා කියලාද?
ඔව් මේ අර කිරිපචුර ඥානানন্দ හැමතුරුන්ගේ තියෙන්නේ අර දැන් මම දැන් ගිසතිය දැන් ඔබතුමා මේ විස්තර කරලා දුන්න විදිහට දැන් අර මේ මොකද්ද මේ භාවනා කරන්නේ අර මේ චේතෝ විමුක්ති මේ අපවාණ චේතෝ විදියට භාවනා කරන්නේ. ඒ කියන්නේ උතුරු දිසාවට දකුණු දිසාවට එහෙම උතුරු අනු දිසාවට දකුණු නැගෙනහිර දිසාවට එහෙම දහ දිසාවට තමයි මේ වෛර නැත්තෝ වේවා තරහ සියලුම සත්‍යෝ වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා ඊර්ෂ්‍යා නැත්තෝ වේවා දුපිරා නැත්තෝ වේවා සුවසේ ජීවත් වෙත්තා සන්සුවේට පත්තා එහෙමයි කියලා භාවනා කරන්නේ ලලිත් මහතා.
ඒ දැන්නේ කලින් ඔය තරහ ගියයි කියලා කිව්වේ තමන් ගැන වඩපු කාලේ නෙමෙයිද?
දැනටත් එහෙම වෙනසක් වෙලා නැහැ මේ ලලිත් මහත්තයෝ. එහෙම දිගටම මේ දැන් ගිය සතියේ ඉඳන් එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ. තමන් වඩපු කාලේ තමයි ඇත්තටම ප්‍රශ්නේ වුනේ. තමන්ට ඒ කියන්නේ දැන් අර මම ඉස්සෙල්ලා වැඩුවේ මම මගේ හිත මිත්‍රාදීන්ට ඊට පස්සේ මධ්‍යස්ත කට්ටියට සතුරන්ට එහෙම ඉස්සෙල්ලා වැඩුවේ. දැන් ඔබතුමා පැහැදිලි කරලා දුන්නාට පස්සේ මම එහෙම වැඩන්නේ නැහැ මේ සීලම සත්‍යෝ කියලා අර දිසාවලට අපමාන චේතු විදියට දිසාවලට වඩන්නේ. ඒත් කියලා වැඩි වෙනසක් මේ වෙලා නැහැ ලලිත් මහත්තයෝ.
ඔව් ඉතින් ඒ වුණාට අර කලින් වඩපු එකේ යම් වූ අරමුණු තියෙනවනේ. කලින් වඩපු එකේ දේ තියෙනවනේ. දැන් වැඩි මටයි මගේ කට්ටියට මගේ ඥාතියට මටමයි වඩලා තියෙන්නේ බැලුවහම. මටම වඩාගෙන ගියයින් පස්සේ ඔය ඉතින් ওই ප්‍රශ්නේ ගොඩාක් තදින් එනවා. බාහිර පුද්ගලයන්ට නම් වැඩුවේ තමන්ගේ සිත තමන්ගේ ඇතුළත පවතින නැතුව පිටතට පවතින පටන් ගන්නවා. ඒ පිටතට පවතින ගත්තාම ඒකෙන් ඇති වෙන්නේ නැහැ ওই විදිහේ ප්‍රශ්නයක්. එතකොට මෛත්‍රී භාවනාව මේ තමන් ඉස්සෙල්ලා දන්නව නම් මේක දුකයි කියලා. මමත් ඉන්නේ දුකේ අනිත්‍යත් ඉන්නේ දුකේ කියන එක තේරුම් අරගෙන ඒ දුකෙන් අයින් වෙන්නේ කියන එක කල්පනා කිරීම ඇති වෙනවා නම් අන්න ඒ හේතු කොටගෙන ඔය කියන ප්‍රශ්නේ නම් ඇති වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන උන්කස් සූත්‍රේසනාව මේ මෛත්‍රී කෙනෙක් වඩනවා නම් වඩලා ඉවරල මට මෙහෙම තරහ යනවායි කියන එක කියනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලයා මෛත්‍රී හරියට වඩලා නැති කියන එක. එතකොට අපි කවදාවත් මේ මගේ ඥාතියින්ට මටයි මගේ ඥාතියින්ටයි වඩලා වැඩක් වෙන්නේ නැහැ. එහෙමනම් මම බලන්නේ මේ මං ඔෆිස් එකට යනකොට මට තරහ යන්නේ මොකද? මේ මම වඩාගෙන තියෙන්නේ මටම හැදෙන්න, මම ලොකු වෙන්න, මගේ ඥාතියන්ව ලොකු වෙන්න. එතකොට මේ මිනිස්සු මාව ලොකු කරගන්න මේව වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ආත්ම සංඥාව වඩලා ආත්ම සංඥාව උඩ තමන් දිගින් දිගටම ඒක ගමන් කරනවා. මේකේ හරි දෙයක් තියෙනවා. එකක් යට යනකොට තව එකක් එන ගතියක් තියෙනවා අපේ මනසේ. හුඟාක් වෙලාවට මෛත්‍රී හරියට වඩපු මනුස්සයට මේ මෛත්‍රී හේතු කරගෙන ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාට කාමයන් පැත්තෙන් යන්න පුළුවන්. මොකද ඒ පුද්ගලයා ඒ සත්‍යයන් දෙස බලන්නේ අර අසූචි ගොඩක් බලනවායි කියන එක නෙමෙයි. අර නිදුක් නිරෝගී ස්වභාවය සහිතව එහෙම බලාගෙන යෑම අනිත් පැත්ත වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අර අසුබේ කියන එක තමන් මේ පැත්තත් වඩලා තියෙන ඕනකම තියෙන්නේ. අසුබේ වඩුවාම අර අනිත් පැත්තෙන් අයින් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දුක්ඛය අවබෝධයෙන් ඇතුව මේක වඩනවා නම් මොන ඔය කියන ප්‍රශ්නේ කොයි එකක් නැහැ. මොකද දෙපැත්තෙන්ම අයින් වෙන්න පුළුවන් වෙනවා. ඒකෝට මේ භාවනාව කරන ක්‍රමයේ යම් වූ වැරද්දක් නිසා තමයි මේක ඇති වෙන්නේ. මේක හරි සියුම්. ඒ කියන්නේ තමන් මෛත්‍රිය කල්පනා කරන්න ඇයි මෛත්‍රිය වඩන්න පටන් ගත්තේ? මෛත්‍රිය වඩන්න පටන් ගත්ත මුල දවස ගැන හිතන්න. ආරම්භයේදීම තමන් මේ මෛත්‍රිය වඩන්න අම්ති දවසක පටන් ගත්තොත් මොන හේතුවක් උඩද මම මෛත්‍රිය ඒ දවසේ වඩන්න පටන් ගත්තේ කියන එක කල්පනා කරන්න. ඒ කල්පනා කරාම පොඩ්ඩක් හොයාගන්න පුළුවන් වෙයි මං එහෙනම් මෛත්‍රිය වඩන්න ආරම්භන තියෙන්නේ ඇත්තෙම කියනවා නම් මේ සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය හේතුකරගෙන නෙමෙයි. මේ මට තියෙන ප්‍රශ්නයක් වළක්වා ගන්න මම මේ කරාවෙන්න පුළුවන් කියන ඒ හැඟීම තියෙන්න පුළුවන්. මේ මෛත්‍රී කරුණාව කියන එක හරි අමාරුයි වෙනකොට තේරුම් ගන්න. උඹ දෙනෙක් ඉන්නවා හිතනවා තියෙනවයි කියලා. ඒ පළක් වෙලාවට වරදවා වටහා ගැනීමකුත් තියෙනවා. මේ ඔය කෙනෙක් සැරවුණයි කියන එකින් කියවෙන්න එපා. ඒ පුද්ගලයාගේ ඒ මෛත්‍රිය නැතියි කියලා. ඒ පුද්ගලයා සමාහයට සැරබවට පත් වෙලා තියෙන්නේ යම් ආකාරයකට. අපි කියන්නේ මේ බොහොම පරස වචනින් කතා කරනවා කියන එක නෙමෙයි. මේ අර පුද්ගලයෙක්ව හදන්න කරුණාව හේතු කොටගෙන නෙන්න පුළුවන්. ඔය තථාගතයන් වහන්සේ මෝග පුරුෂය කියලා කතා කර හාමුදුරුවන්ට එහෙම මේ වැරදියට මේ දේවල් කරනකොට ඔය විඥාණයම ගමන් කරනවායි කියලා එහෙම කිව්වහම තථාගතයන් වහන්සේ මෝග පුරුෂය කියලා මේ කතා කළේ. ඒක තමයි ඉතින් පාලි භාෂාවේ තියෙන දරුණු වචනය කියලා කියන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ එතකොට මෛත්‍රයක් නැතුවද කියන්නේ? නෑ, මෛත්‍රයක් ඇතුව කියන්නේ. එතකොට ඒක නිසා මේක වරදව වටහා ගන්න එපා. මේකෙන් අර ඒ පුද්ගලයාගේ හඳින්න ඒ පුද්ගලයාගෙන කරුණාවෙන් මේ දේ කරන දේ ඒක වෙන්නේ. අපි හුඟාම මිනිසු කියන්නේ මේ පොඩ්ඩක් උසහනින් කතා කරාද ඒක තමයි ලොකුවට කතා කිරීමක් වශයෙන් මේ ගන්නෙ. එතකොට මෙතෙන්දි කල්පනා කරන්න මේ සත්‍යාගයේ අභිවෘද්ධිය සඳහාද, තමන්ගේ අභිවෘද්ධිය නෙමෙයි මම මේ කියන්නේ, තම සත්‍යාගයේ අභිවෘද්ධිය සඳහාද, දියුණුව සඳහාද මගේ මේ දේ ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම මෛත්‍රියෙන් ඇත්තටම වඩන දේද මම ඒකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියන එක. මෛත්‍රී වචනේ පාවිච්චි කරනවා මම ඒකද ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ කියන එක හොඳට හිතලා බලන්න. මේක මට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. තමා විසින්ම කල්පනා කරලා බලන්න ඕනේ මොකක්ද දැන් ඔය තරහ ගිය අවස්ථාව. මෛත්‍රී කරලා ගිහලා තරහ ගිය අවස්ථාව තියෙනවා නම් ඒ තරහ ගිය අවස්ථාවේදී බලන්න මම මේකට විරුද්ධ එක අල්ලගෙන ඉන්නව නේද කියන එක. ඒවනම් මේකට විරුද්ධ එක මට ඕනි නේද කියන එක බලන්න. ඕන වෙලාවක තරහ යනවා නම් තරහ යන්නට විරුද්ධ වූ දෙයක් තියෙනවා. අන්න ඒ දේ තමන් තදින් අල්ලගෙන ඉන්නවා. එතකොට ඒක අතහැරීමෙන් තමයි ඒකෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔය සාමාන්‍යයෙන් අපි ගෝ දෙනෙක් ගත්තාම මේ ප්‍රාණඝාතය අදින්නාදානිය වගේ දේවල් කරලා නිසා ඒ ගතියෙන් තමයි අපි ඉන්නේ. ගැහුවොත් ගහනවා, මැරුවොත් මරනවා, අන්න ඒ වගේ ගතියකින් තමයි අපි ඉන්නේ. සැර කරනවා, සැර කරගෙන ජීවත් වෙනවායි කියන එක. එතකොට අපේ විඥානයත් එහෙනම් මේකට කැමති වෙලා තියෙන්නේ. විඥානයත් කැමති වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ මේ ගහන්න, මරන්න, සද්ද කරන්න මේ විදිහේ දෙයකට තමයි දැස්ති වෙලා ඉන්නේ. එතකොට ඒක නිසා ඊ වගේ අවස්ථාව මතු වෙනවා. අර මෛත්‍රී කරන අවස්ථාවේදී යම් ආකාරයකට යටපත් වුණාද, අර මේ අනිත් අවස්ථාවේදී අර ටික අර යට තීච එකක් වගේ උඩට එන්න පුළුවන්. ඉතින් මේක හරියට අර අවබෝධයකින් තොරව මෛත්‍රිය වැඩි වීමෙන් තමයි මේ මට නම් දෙන්නේ ඇති වෙනවා කියන්නේ. දරුවන් සල්ම
තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ලලිත මහත්තයා අර කියන තේ මට කියන දුන්නා, මේ අර මොකක්ද කිව්වා, මේ අපි කිය දුන්නනේ මේ අර සතර සතිපට්ඨාන ධම්මානුපස්සනාව කොටස වඩන්න, ඒක ඒක තමයි ලේසියෙන්ම අර අර ජරා දුක ගැන, ව්‍යාධි දුක ගැන, මරණ දුක ගැන බලලා ඒකේ උදේවය බලන්න කියලා වගේ එකක් තමයි මට තේරුනේ. මේ මම දැනට බලන්නේ මේ සංකීචයන පංච උපාදාන දුක්ඛ කියලා එතන කියන දැන, ඒ කියන්නේ රූපේ අනිත්‍යයි, අනිත්‍ය නම් මේකේ ඒක ඒක සැපක් නැහැ දුකක්, මේ රූප සියල්ලම හේතුන් එකතු වීම නිසා හටගෙන හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා කියලා එහෙම හිතලා ඒක මගේ ආත්මය, මගේ මම කියලා මගේ ආත්මය කියලා ගන්න බෑ, ගන්න දෙයක් නැහැ කියලා එහෙම තමයි ඒක. ඒ වගේම වේදනාව ඒ විදිහට බලනවා, සංඥාවට හරි සංස්කාරවලට හරි තාම විඥානයට ඒ තුනට නම් ඇවිල්ලා නැහැ.
හැබැයි හරියට කෙරෙන බවක් පේන්නේ නැහැ ඔය කියන විදිහට නම්. ඒ ඔක ඔය ඔය නිකන් ওই විදිහේ වචන ටිකක් පාවිච්චා කරන්න එපා. ඔබ තථාගතයන් වහන්සේ ඔහොම දෙමින් දේශනා කළේ. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අනිත්‍ය බලනවා කියලා කියන්නේ සමුදය අස්තංගමයේ බලන්නේ කියලා. ඒතකොට සමුදය අස්තංගමයේ බලනවායි කියලා කියන්නේ අපි දැන් මේ පංච උපාදානස්කන්ධය, දැන් රූපස්කන්ධය ගන්න, රූපස්කන්ධේ කොහොමද ඇති වෙන්නේ කියන එක බලනවා. එතකොට අපි රූපේ අපි මේ ශරීරය, මේ මගේ මේ ශරීරය කොහොමද ඇති වුණේ? මොනෝකයි කල්පනා කරන්නේ. එතකොට බලනවා මම රූපේ සතුටුස වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන රූපේ සතුටුස වෙනවා. ප්‍රකාශ කරනවා. පිළි අරගෙන තබාගෙන ඉන්නවා. රූපේ අභිනන්දති, අභිවදති, අජෝසාය තිට්ඨති. මෙහෙම කිරීමෙන් රූපේ සතුට ලැබෙනවා. මොන රූපේද මේ කියන්නේ? බලන්න එක එක රූපයන් අරගෙන බලන්න. මේ තමන්ගේ රූපේ එකපාරට තේරෙන්නේ නැති නිසා බලන්න මේ එක එක රූපයන්. ආහාරය. දැන් අපි ටිකක් ඉස්සලා ආහාර ප්‍රශ්නයක් ගැන කතා කරමු. මේ ආහාරයේ අපි සතුට සොයනවද නැද්ද? දැන් අපි ගම් වාර මාල ආරම්භලම මේ කතා කරපොද. ඒ ඉන්දියන් මේ කඩේ තිච්චේ ඒ සුවඳ නිසා ඔන්න ඒ සුවඳක් දැම්මා. දැනෙලා අපි මේකේ සතුට සොයමු. සතුට සොකල අපි ප්‍රකාශ කළේ නැද්ද? ප්‍රකාශ කරමු. ප්‍රකාශ කරන පිළි අරගෙන තබාගෙන ඉන්න අර අර බඩු ගෙනාවන්නේ අර මිනිස්යාගේ නිල්ලගෙන ඒ කෑම ගෙනල්ලා ඒක ගැන ඒක රස විඳීමක් අපි කරනවා. එතකොට දැන් මේ සතුට තමයි අපිට උපාදාන. මේ උපාදාන වුණාම උපාදානේ වුණාම මේක අපිට පවතිනවා. මේ තණ්හාවක් ඇති වෙලා අපි මේ තණ්හාව අල්ලගෙන ඉන්නවානේ. අල්ලගෙන ඉඳීම හේතු කොටගෙන මේක අපිට පවතිනවා. මේ පැවතීම තමයි අපි කියන්නේ භවය කියලා. උපාදාන පත්‍ය භව. භවය නිසා ජාතිය ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. මේ භවය ඇති වුණා නම් ජාතිය ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි ආහාර සම්බන්ධයෙන් අපි ඇති වෙච්ච දේ හේතු කොටගෙන එහෙමනම් මම කියනවා අපිට ඉන්දියන් කෑම, ඉන්දියන් පපඩම් වේවා, ඒ ඉන්දියන් ආහාර වේවා, මම මේ පැහැදිලි කරන්නයි මේ උදාහරණේ ගන්නෙ. ඒක සම්බන්ධයෙන් මාතුල පවතිනම් සිදුවක්. මම මැරුණාම එහෙනම් මට ওই විදිහ දෙයක් ඕනේ. මම හරියටම කියන්නේ ඕකමයි කියලා. ඕක හරි, ඕක හා සමාන දෙයක් හරි මට ඕනේ කියන එක මම කියනවා. ඔය උදාහරණයකට ගත්තොත් බ්‍රහ්මයෝග කලේ නෑ. බ්‍රහ්මයා කියනවා මේක මේ ජරාව, මේ කක්ක ගොඩක්, මේ ජරා ගොඩක්. ඕක කෑවට පස්සේ එන දේ දිනවනේ. මේකේ ආහාරේ ප්‍රතිකුලතාව එහෙම බලලා මේක මට එපා. මට මේක ඕනේ නැහැ. එතකොට යා මේ ලෝකෙ වතිපදින්නේ. එතකොට අර ඒක හේතු කොටගෙන අපිට මේ වගේ රූපස්කන්ධයක් ඇති වෙනවා නේද කියන එක බලන්න. එතකොට මේක පිළිගන්නවා නම් අන්න එහෙමනම් පේනවා මෙතෙන්දි මට උප්පත්තියක් ඇති වෙනවා. මේ විදිහ උප්පත්තියක්. ඒක නිසා මට මේ විදිහ රූපයක් ඇති වෙනවා. එතකොට මේක තමයි මේ සමුදය. මේ විදිහට වේදනාවෙත් බලන්න. වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහේ බලන්න වැඩි වශයෙන් රූපය වේදනාවෙත් බලන්න. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකේ අස්තංගමය කියන්නේ මොකද්ද? මේක නැතිවීම කියන එක. එතකොට රූපේ මම සතුට සොයන්නේ නැහැ. ප්‍රකාශ කරන්නේත් නැහැ. පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. කියන්නේ අපි කියන්නේත් නැහැ අන්න අර හොඳ සුන්දක් තියෙනවා. එහෙම ප්‍රකාශ කරන්නේත් නැහැ. පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. ඊළඟ සුමාන ඊළඟ මාස ඉන්දියන් කඩේ හැවිවා මේක වේවා එහෙම යෑමක් ගැන අපි කල්පනා කරන්නේත් නැහැ. එහෙම කරන්නේ නැත්නම් මට ඔය ආහාරය සම්බන්ධයෙන් යම්කිසි සතුටක්වත් උපාදානයක්වත් මට ඇති වෙනවද? මට ඇති වෙන්නේ නැහැ. ඒතොර මේක නැත්නම් ඒක නිසා මාතුල පවතිනා වූ දෙයක් නැහැ. ඒ කියන්නේ මම එකතු කරගත්ත කැටයක් නැහැ මේ ආහාරය සම්බන්ධයෙන්. මෙන්න මේ ආහාරය සම්බන්ධයෙන්. වෙන ආහාරයක් සම්බන්ධයෙන් තියෙන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් නැතේ කියන එක බලන්න. එතකොට පේනවා මේ ක්‍රියාවලිය මේක මෙතනින් මේ විදිහට කිරීමෙන් විතරයි අවසන් වෙන්නේ. නැත්තම් මම ওই කඩේට යන තාක්කල් මට ওই ප්‍රශ්නේ වෙනවා. මම ওই කඩේට යන්නේ නැති තාක්කල් මට මේක සිද්ධ වෙන්නේ නැහැ. මම මේක හොයන්නේ නැත්තම්, ගෙදිට ගේන්නෙත් නැත්තම් මට මේක නැති වෙන්නේ. මේ විදිහට මේ එක උදාහරණයක් නෙමෙයි. Tamanṭa peena peena උදාහරණ Tamanṭa භාවිතා කළ හැකි හැම උදාහරණයක්ම ගන්න භාවනා කරන විදිහවලදී. තිත්ත වෙනකම් බලන්න. තිත්ත වෙනකම් බලන්න එක එක උදාහරණ අරගෙන මම මැණික් නිසාද මේක වෙන්නේ? මැණික් වලින් හම්බෙන සල්ලි නිසාද මම මේක වෙන්නේ? මේ ආදී වශයෙන් මේ එකින් එකට තම තමන්ගේ උදාහරණ, ඒ පුද්ගලයාගේ උදාහරණ අරගෙන බලාගෙන ගියාම අන්තිමට දවසක් ඒවි. එතකොට එහෙමනම් මේ පෘථිවිය කොහොමද ඇති වෙන්නේ කියලා. අන්න ඒ වගේ දිගට යන්නේ. එතකොට තමයි තව ධර්ම දැනීම ඕන වෙන්නේ. මේ ආකාරයට බැලුවාම අන්න ඒ සමුදය අස්තංගමේ දැකීම තමයි අර නිවැරදිව දකින්න පුළුවන් වෙන්නේ. ඒ දැකීමෙන් තමයි ඔන්න එහෙමනම් තේරෙනවා මෙතන වචන ගොඩක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ මේක අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, දුක්ඛ නිසා අනාත්මයි, අර නිකන් ගිරවවාගේ කියන කතාව නෙමෙයි. මෙන්න මේ වගේ දීර්ඝ වශයෙන් බැලීමෙන් මේ පොඩි දෙයක් අපි හොඳට උලුක්කු බලනවා. එහෙම බැලීමෙන් විතරයි මේක සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපි වචන ගොඩක් පාවිච්චි කිරීම මේක සිද්ධ වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මේ වෙලා තියෙන ලංකාවේ භාවනාවන් උගන්නපු විදිහ වැරදි නිසා මනුස්සයන් හුඟ දෙනෙක් බලන්නේ මේකයි මේක අනිත්‍යයි කියනවා මිසක් මේක බලන්නේ නැහැ. මේ විදිහට මේ දීර්ඝ වශයෙන් මේ ප්‍රතිඵලය මේ විදිහට සමුදය බලන්නේ නැතිකමයි තියෙන්නේ. සමුදය හොඳට බලනවා නම් බලන්න ඔක පේන්න ගන්නවා. මේක පේන්නේ නැතුව මේ අනිත් දේවල් කොච්චර වචන පාවිච්චි කරත් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ කෑල්ල කරන්න. මේක මාස 6ක්වත් අඩු ගන්න හොඳට බලන්න ඕනේ. එහෙම නැතුව මේක පොඩ්ඩක්වත් පේනීමක් ඇති වෙන්නේ නැහැ. පෙරවන් සරල.
අපේ විඥානයට
විඥාන තියෙනවා. දැන් අපි විඥානය අනන්තයි කියන කොටත් එතන විඥානය තියෙනවා. විඥානය නැත්තේ නැහැ. දැන් නව සංඥා නාසංඥායතනය ගත්තොත් එහෙම එයා ඉන්නේ මේ තමන්ගේ මේ ඉංග්‍රීසියෙන් කියනවා remainder of conditional formation කියනවා. අර සංස්කාර ස්කන්ධේ ඒ දක්වා එයා සකස් කරගත්ත දේ උඩ එයාගේ සකස් සිත් විඥානය කියන එකතුල ඉන්නේ. විඥානය නැති කියන එක කියන්නේ කොතනක වාද විඥානය කියන්නේ? ඒ කියන්නේ සංඥාව භෞතික කොටත් විඥානය තියෙනවා. විඥානය නැතුව පවතින්නේ නැහැ.
ඔව් ඒක දැන් අපේ සංඥා වේදනායි අනේකෙන් විඥානය තියෙනවා. දැන් විඥානය උපදින්න තුනක් පරිසරයයි ආයතනයේ අභ්‍යන්තරණ බාහිර ආයතනය ඉතුල ස්පර්ශ වෙන්න ඕනේ මේ විඥානය හටගන්න. නැත්නම් ඒ කියන්නේ විඥානය හටගත්තා ඒක එතනින් ඉවර වෙනවා. එහෙම නේද?
ඔව්. ඒක සකස් වෙවි පවතින දෙයක්. ඒ කියන්නේ පර්මනන්ට් දෙයක් නෙමෙයි. ඒක ඉතින් එක අවස්ථාවල් තියෙනවා. දැන් අපි විඥානෝ අනන්තෝ කියලා කියනකොට ඉතින්දි අනන්තයි කියලා කියන්නේ උපේක්ඛාව. උපේක්ඛාව අනන්ත වශයෙන් පවත්න්න පුළුවන්කම මේ පුද්ගලයාට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක එකම ආකාරයකට පැවැත්වීමක් තියෙනවා. ඒ කියන්නේ හදන එක නැවතත් හදන්නේ එකම විදිහේ එකක්. ඒක වෙනසක් නැතුව. අන්න ඒකයි මෙතෙන්දි කියන්නේ. එතකොට මේක එකක්වත් පර්මනන්ට් ඒවා නෙමෙයි. අර විශාල කාලයක් තුල ඒ ෆැක්ටර් එක පවත්වන්න පුළුවන්. ඒ චෛතසිකය පවත්වන්න පුළුවන්කමක් තියෙනවා. අසඤ්ඤතලයේ ඉපදෙනවායි කියලා කියන්නේ යාගේ එක විඥාණය සප්‍රෙස් කරලානි කියලා නේ කියන්නේ. ඒක රූපය එක රූපය තියෙනවා. ඒකේ සම්පූර්ණ විඥාණය සප්‍රෙස් කරලා කියන්නේ. දැන් මේ වගේ ධර්මයන් ඉතින් බොහොම අමාරුයි. කෙනෙකුට මන් නම් හිතන්නේ මේ වගේ ඉච්චරම වැටහිමක් ඇති වෙනවායි කියලා.
මොකද අපෝ දෙනවනේ ඉස්සරකට ආවනේ. ඉතින් හැමදාම ඉන්නේ නැතුව අපෝ මනුෂ්‍යලෝකයට ආවොත් එතකොට පන්දර සංදීන අපෝ විඤ්ඤාණ කට ගන්නවා. නමුත් අර අවස්ථාවේ මේ එකක් වෙන්නේ නැහැ නේද? සංස්කාර රැසීමක් නැහැ නේද?
නෑ සංස් දැන් දේව සංඥා නා සංඥායතනෙත් අලුතෙන් සංස්කාරයක් ඇති වෙන්නේ නෑනේ. දේව සංඥා නා සංඥායතනෙත් අර තිබිච්ච දේ විතරයි. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එයා ඉන්නවා අර හිටපු தත්ත්වයේ තියෙනවනේ. ඒක හරියට යම්කිසි தත්ත්වයකට මනස ගෙනිහිල්ලා පත් කරපු தත්ත්වෙන් එයා දීර්ඝ කාලයක් පවතිනවා. ඒක ඒ කාලේ ඉවරුණාට පස්සේ ආපහු ඉතින් අපාය තිරසන් ලෝකේ ප්‍රේත ලෝකේ වැටීමට ඉන්නේ. ඒක ඒක තියෙනවා.
මේ
කවුද සුභසිංහ මේ මයික් එක පොඩ්ඩක් මියුට් කරගන්න. හරි තරංග
මාළගේ උදාහරණයේදී මේ කිව්වා වගේ අර දැන් ඔබතුමා කිව්වා අර සුද්ධ එක්කෙනෙක් ආවොත් ඒකට එයාට මේකට අකමැත්තක් ඇති වෙනවනේ. ඒ කියන්නේ එතන ප්‍රතිවිරුද්ධ ඒ කියන්නේ දුක වේදනාවක් වෙනවනේ. ඒ වගේ දැන් ඔය ආහාරය සම්බන්ධව දැන් ලුණු ටිකක් වැඩි වුණාම ඇති වෙන දුක් වේදනාවයි කියන්නේ අර තණ්හාවට අනිත් විරුද්ධ පැත්තනේ එතන වෙන්නේ. පිටිග සිත ඇති වෙන්න පුළුවන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී කියන්නේ දුක් වේදනාවකදී ඇති වෙන පටිඝ සිතක් ඇති වෙන අවස්ථාව මේ සූත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව් දැන් පටිඝ සිතක් ඇති වුණාම ඒ පුද්ගලයාගේ පටිඝ සිත තුල යාගේ තියෙන්නේ මොකද්ද? මට මේකෙන් ගැලවෙන දැන් ආහාරයෙන් අපි කියපු චි මේ ගඳ ගන්න දැනකට මං ආවා. මෙතෙන්ට මං ආවේ නැත්තම් මම යන්නවත් හොඳ නැහැ. ඒ වගේ දෙයක් නේ. එතකොට එයාගේ තියෙනවා එයා කැමති වෙන දෙයක්. දැන් එයා කන්නේ අපි හිතමු පාන් හරි මොනවා හරි ඒ වගේ දෙයක් කියලා. එතකොට ඒක සම්බන්ධයෙන් එයාගේ මනස අල්ලගෙන ඉන්නවා මේකට එයාට විරුද්ධත්වයේ තියෙනවා. එතකොට මෙයාගේ සිත් එකක් පවතිනවා මේ අවස්ථාවේදී මේ මේක සම්බන්ධයෙන්. මේක මට එපා අරක මට ඕනි. මේක මට එපා අරක මට ඕනි. ඉතින් අරක මට ඕනි කියනකොට එයාගේ අර කාමසිත ඒ විදිහට එයාගේ ගමන් කරන්න ගන්නවා. ඒ දුක වේදනාව කියන එක තථාගතයන් වහන්සේ කිව්වේ සල්ලය කියලා හිතන්න කියලා. ඒක තමයි මේ රාග සල්ල, දේශ සල්ල, මෝහ සල්ල, මාන සල්ල මේ ඔක්කොම මේ සල්ල ටික විදියට. මේ එක සල්ලයක් වැදුනහම ඒ සල්ලයේ තියෙන ගතිය තමයි ඒකට හේතු වෙච්ච දේ අල්ලගෙන ඉන්නවා. දැන් ස්පර්ශය හේතු කොටගෙන ඔන්න අපිට ඇති වෙනවා ද්වේෂ සල්ලේ. දැන් ඒකනේ දුක වේදනාවට මුලින්ම වෙන්නේ. මේක ඇති වෙන්නේ හේතුව මොකද්ද? මම අල්ලගෙන ඉන්නේ වෙන එකක්. මට හම්බ වෙලා තියෙන්නේ තව එකක්. එතකොට මං අල්ලගෙන හිටපු එක ගැන තමයි මං නැවත නැවත පුනුණා ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනා කරන එක හේතු කොටගෙන මගේ විඥාණය අර වේදනාව අල්ලගෙන පවතිනවා. එතකොට මේක තමයි තියෙන්නේ. ඉතින් හිතකර ඒකොට මේ පුද්ගලයා මේ ආකාරයට හැසිරෙනවා. යාගේ තියෙන අර කාමසහගත වූ ඒ කලින් දේම නිසා ඇති වෙන චේතනාවන් ඇති වෙනවා. මේකට අකමැති චේතනාව නිසා ඉතින් යාට ඒ පාරේ නැවත නැවතත් ගමන් කිරීම මේ පුද්ගලයා කරන අර කාමයේ හේතු කොටගෙන මේ තණ්හාව හේතු කොටගෙන ගමන් කිරීම යාගේ සිද්ධ වෙනවා ඒ විදිහට. මට තේරෙන්නේ නැත්නම් වැටහෙන්නේ නැහැ තේරුණාද කියන එක. තේරුණ නැත්නම් අහන්න.
තේරුණා මේ ડોක්ටර් හතුංග බොහොම තේරුණා.
හොඳයි ඒවයි සමයි.
ඒවයි.
දැන් අපි 6:40 වෙනකන් සාකච්ඡා කරලා තියෙනවා. තව කාට හරි ලොකු ප්‍රශ්නයක් නැත්නම් අපි සාකච්ඡාවද නිමා කරන්න පුළුවන්. කාට හරි තව ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් අපි බලමු එනසුමානිට සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රය. සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 114 වෙනි සූත්‍රයේ 3 වෙනි පොතේ තියෙන සූත්‍රය. හොඳයි එහෙමනම් අපි සාකච්ඡාව නිමවටපත් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર ලාලි.
තෙරුවන් සරණයි.